නිවේදනය ශ්‍රී ලංකාවේ ළමා මන්ද පෝෂණ තත්ත්වයේ වැඩිවීම පවතිනේ පවතින්නේ යන්න සොයා බැලීමටත් එසේනම් මේ සඳහා ගත යුතු කෙටි කාලීන මධ්‍ය කාලීන හා දිගු කාලීන ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීම සඳහාත් හඳුනාගත් ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාවට නැංවීම පිළිබඳව අධීක්ෂණය කිරීම සඳහාත් වන පාර්ලිමේන්තු විශේෂ කාර්ග සභාවේ සේවය කිරීම පිණිස ගරු වඩිවේල් සුරේෂ් මහතාගේ සභාපතිත්වයෙන් යුතු මතු සඳහන් මන්ත්‍රීවරයන් මා විසින් පත් කරන ලද බව පාර්ලිමේන්තුවට දන්වනු කැමැත්තෙමි. ගරු නලින් ෆර්නෑන්ඩෝ මැතිතුමා, සීතා ආරම්භ පොළ මැතිනිය, අරවින්ද කුමාර් මැතිතුමා, ගීතා සමන්මලී කුමාරසිංහ මැතිනිය, සුදර්ශනී ප්‍රනාන්දිපෙල්ලු මැතිනිය, කෑෂාන් නවනන්දන මහතා, ශිවඥානම් ශ්‍රීතරන් මහතා, වෛද්‍ය කවින්ද හේෂාන් ජයවර්ධන මහතා, රෝහිණී කුමාරී විජේරත්න මහත්මිය, වෛද්‍ය උපුල් ගලප්පත්ති මහතා, කිංස් නෙල්සන් මැතිතුමා, උදිතා ප්‍රියශාන්ති මැතිනිය, අලි සබ්රි රහීම් මහතා, කුමාරසිරි රත්නායක මහතා, රාධිකා වික්‍රමසිංහ මහත්මිය, ඊර්ස් වීරසෝමන වීරසිංහ මහතා, මංජුලා දිසානායක මහත්මිය, චරිත හේරත් මහතා, ආචාර්ය හරිණි අමරසූරිය මහත්මිය, ජගත් සම්රේක්කම් මහතා. නිවේදනයේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක සභාවේ රැසීමක් 20/23 මාර්තු 24 වන සිකුරාදා එනම් අද දින අපරභාග 1:30 කාර්යක සභා කාමර අංක 2 හිදී පැවැත්වීම නියමිත වැනි ඊට පැමිණ සහභාගී වන ලෙස ගරු සමාජික මන්ත්‍රීවරයන් සියලු දෙනාටම මින් දැනුම් දීමට කැමැත්තෙමි. ලිපිලකනා දී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, 2019 වර්ෂය සඳහා දුරස්ථ ඉගෙනීම් මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රාජ්‍ය පරිපාලන සුදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ උපදේශකාර සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු අධ්‍යාපන ඇමතුමා,
ගරු කථානායකතුමනි, 2021 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ ජාතික පුස්තකාලය හා විඥාපන විද්‍යා ආයතනයේ වාර්ෂික වාර්තාව සහ 2021 වර්ෂය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ උපදේශකාර සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු ධීවර අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගාව සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ධීවර කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ උපදේශකාර සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු වෙළඳ හා වාණිජ ආහාර සුරක්ෂිතා අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, 2019 වර්ෂය සඳහා සීමා සහිත ලංකා සතුසු සමාගමේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතා කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ උපදේශකාර සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කාර්යක සභා වාර්තා පිළිගැනීම ධීවර කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ උපදේශකාරක සභාවේ වාර්තාව.
ඒ වෙනුවෙන්
ඩග්ලස් දේවානන්ද මැතිතුමා,
ඒ වෙනුවට චින්තකමල් මායදුන්.
චින්තකමල් මායදුන් මැතිතුමා,
ධීවර කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ උපදේශකාරක සභාව වෙත යොමු කළද 2019 වර්ෂය සඳහා ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ 2018 වර්ෂය සඳහා සීමා සහිත සීනෝර් පදනමේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාර්යක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යංශ උපදේශකාරක
කථානායකතුමනි, ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ උපදේශකාරක සභාව වෙත යොමු කරන ලද 2020 වර්ෂය සඳහා සැලිසිනේ රූපවාහිනී ආයතනයේ වාර්ෂික වාර්තාව, 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් ප්‍රකාශනය, 2021 වර්ෂය සඳහා සීමා සහිත ස්වාධීන රූපවාහිනී ආයතනයේ වාර්ෂික වාර්තාව, 2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනයේ වාර්ෂික වාර්තාව, 2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ වාර්ෂික වාර්තාව, 2020 වර්ෂය සඳහා සීමා සහිත එක්සත් ප්‍රවෘත්තිපත්‍ර සමාගමේ වාර්ෂික වාර්තාව, 2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වාර්ෂික වාර්තාව, 2019 වර්ෂය සඳහා සැලිසිනේ රූපවාහිනී ආයතනයේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තා මම ඉදිරිපත් කරමි. මෙම ලිපිලේඛනාදී පිටපත් ගරු මන්ත්‍රීතුමන්ලා වෙත සපයා ඇත.
නවවැනි පාර්ලිමේන්තුවේ සිවැනි සභාවාරය සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාර්යක සභාවේ පළවෙනි වාර්තාව අංජිත් බණ්ඩාර මැතිතුමා.
ගරු කතානායකතුමනි, නවවන පාර්ලිමේන්තුවේ සිවෙනි වාරයේ සඳහා පොදු ව්‍යාපාර කාරක සභාවේ පළමු වාර්තාව මම ඉදිරිපත් කරමි. ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමාගේ ප්‍රයෝජනය සඳහා එම වාර්තාව මුද්‍රණය කළ යුතුයි මම යෝජනා කරමි. බොහොමත්ම ස්තුතියි.
සභානායකතුමා,
ගරු කතානායකතුමනි, මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති
වාර්තා මුද්‍රණය කිරීම
මුද්‍රණය කළ යුතුයි යෝජනා කර.
මහජන පෙත්සම් පිළිගැන්වීම ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා.
ගරු කතානායකතුමනි, මාතලේ මහවැල පුවක්වත්ත අංක 11 දරන ස්ථානයේ පදිංචි ආර්.ඒ. සමීර කැලුම් ප්‍රියංකර මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
ගරු ජේ.සී. අලවතුල මැතිතුමා, රාජිකා වික්‍රමසිංහ මැතිනි, පෙත්සම් මාල මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමුකරන ලැබේ. විපක්ෂ නායකතුමාගේ විශේෂ ප්‍රකාශයක් විපක්ෂ නායකතුමාට.
ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දීම ගැන. මම ඉතාමත්ම කෙටියෙන් කරුණු පැහැදිලි කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. මං කරපු ප්‍රකාශයක් පිළිබඳව මම හිතන්නේ ඒක විකෘති කරලා මේ සභාවේ ප්‍රකාශයට පත් වුණා. ගරු කතානායකතුමනි, සිලෝන් ටොබැකෝ කම්පැනි එක ශ්‍රී ලංකා දුම්කුල සමාගම තමයි මේ රටේ සිගරට් නිෂ්පාදනය සහ විකිණීමේ ඒකාධිකාරී තිබෙන්නේ. ගරු කතානායකතුමනි, අත වශයෙන්ම ඒ ආයතනයට ඕනම වෙලාවක මිල තීන්දුව කරන්න පුළුවන්. මොකද වෙනත් තරඟකාරී බලපෑම් නොමැති නිසා. ඒ වගේම මම ප්‍රකාශ කරන්න කැමතියි, විශේෂයෙන්ම ශ්‍රී ලංකා රජය අංක 13 දරන 1989 එක්සයිස් ස්පෙෂල් ප්‍රොවිෂන්ස් ඇක්ට් සෙක්ෂන් 3 එක යටතේ ටැක්ස් එකේ ඇබ්සලුට් රුපී වැලියු එක තීන්දුව කරනවා. ඇත්ත වශයෙන්ම ඒ ටැක්ස් එකෙන් තමයි ගරු කතානායකතුමනි සිගරට් වල මිල ඉහළ යන්නේ. ඒ මන්ද ඒ සිගරට් කොම්පැනිය මිල තීන්දුව කරන්නේ දාන බද්දට වැඩියෙන්. මම මතක් කරන්න කැමති ලෝක සෞඛ්‍ය සංවිධානයේ WHO එක නිර්දේශ කරලා තිබෙනවා හැම වෙලාවෙම සිගරට් වලට උද්දමනය අභිබවා ගිය බද්දක් අය කරන්න. ඒ කියන්නේ ටැක්ස් එක 75% වෙන්නට ඕන මේ රටේ ජනප්‍රියතම ඒ සිගරට් බ්‍රෑන්ඩ් එකේ මිලෙන්. නමුත් අද අපේ රටේ දැනට සිගරට් ස්ටික් එකකට ගහන ටැක්ස් එක රීටේල් ප්‍රයිස් එකෙන් 69%. ගරු කතානායකතුමනි, 2023 අයවැය ඇස්තමේන්තුවේ රජයේ බලාපොරොත්තු වෙනවා රුපියල් බිලියන 137ක් එක්සයිස් ඩියුටි රෙවනිව් ආදායම සිගරට් ටැක්ස් එකෙන් පමණක් ලබා ගන්න. බිලියන 137ක්. හැබැයි ගරු කතානායකතුමනි, රජයේ එක්සයිස් ටැක්ස් එක වැඩි කරලා තියෙන්නේ 20%. ඒක ප්‍රමාණවත් වන්නේ නැහැ අයවැය ඇස්තමේන්තුවේ තියෙන බිලියන 137 උත්පාදනය කරා. ඒ කියන්නේ මේ රජයට මේ ගහපු 20% ටැක්ස් එකෙන් ආදායම ලැබෙන්නේ බිලියන 92යි. 137ක් ලැබෙන්නේ නැහැ. මම මේ කාරණාව පිළිබඳව වෙරිටේ රිසර්ච් ආයතනය කරලා තිබෙන ඒ දත්ත විශ්ලේෂණය මම හැන්සාත් ගත කරනවා, සභාගත කරනවා. ඇත්ත වශයෙන්ම මේ අපේක්ෂිත බිලියන 137ක ආදායම සිගරට් ටැක්ස් එකෙන් ලබා ගන්නට නම් ගරු කතානායකතුමනි, එක්සයිස් ඩියුටි එක වැඩි වෙන්නට ඕන 147%. උතර ගරු කතානායකතුමනි, අර රජයේ 20%ක් වැඩි කිරීම තුලින් මොකද්ද සිද්ධ වෙන්නේ? ඒ සිද්ධ වෙන්නේ 2021 කළ මේ සිගරට් වලට 50% ටැක්ස් අඩු කිරීමක් කරානේ. ඒක විතරක් නිවැරදි වෙනවා. මේ ඇත්ත වශයෙන්ම බැලුවොත් අර බැලූ බැල්මට පේනවා මේ ටැක්ස් එකක් දැම්මහම ඒක 100%කින් වැඩි උණයි කියලා. නමුත් ඒක යථාර්ථයක් නොවේ. ඉතින් මං අහන්න කැමතියි මේ රජය ඊයේ දවසේ විශේෂ ප්‍රකාශයක් කරලා මේ කාවද මේ රවටන්න හදන්නේ? ඇත්තටම දැන් සිද්ධ වෙලා තිබෙන්නේ සිගරට් මත ගහපු බදු ප්‍රමාණය
දෙදස් විස්සය ගානටම ආපහු ගෙනයම් පමණයි. හැබැයි ගරු කතානායකතුමනි පූර්ණ උද්ධමනය ටෝටල් ඉන්ෆ්ලේෂන් 90% වැඩි වෙලා, ආහාර උද්ධමනය වැඩි කර වැඩි වෙලා, සිගරට් මත නිවැරදි ප්‍රමාණයේ ටැක්ස් එක නොගැසීම තුළ රටට අහිමි වෙනවා රුපියල් බිලියන 45. හරියට සිගරට් ටැක්ස් එක ගැහුවොත් ඇත්ත වශයෙන්ම පේයි ටැක්ස් එකේ අපිට අඩු කිරීමක් කරලා 2019 ගානට පේයි ටැක්ස් එක ගෙනෙන්නට අපට හැකියාව තිබෙනවා. ඉතින් මම අහන්න කැමති මේ පේයි ටැක්ස් එක වැඩි කරලා මේ හදන්නේ දුම්කොළ සමාගමට රුපියල් බිලියන 45ක ලාභයක් ලබා දෙන්නද කියලා මම රජෙන් අහන්න කැමති. මම රජයටත් IMF එකටත් කියනවා කරුණා කරලා පබ්ලිෂ් කරන්න, කරුණා කරලා ප්‍රකාශයටපත් කරන්න මේ විදිහට සිගරට් ටැක්ස් එකේ බදු ආදායම අඩු කරන්නට සාධාරණ හේතුව මොකක්ද? කවුද මේකට වග කියන්නේ? කාගේද වග වීම? මේකත් දානවද IMF එකේ ඇඟ උඩ? ඒ නිසා මම විශේෂයෙන්ම මුදල් අමාත්‍යංශයේ ගරු අමාත්‍යතුමාගෙත් ලේකම්තුමාගෙත් ඒ අදාළ නිලධාරීන්ගෙත් මං ඉල්ලීමක් කරන මේ පාර්ලිමේන්තුවට, මං හිතන්නේ ඇමතිතුමා මේක අධ්‍යයනය නොකරන්න ඇති, මේ බොරු සංඛ්‍යාලේඛනවල මේ පාර්ලිමේන්තුව නොමග යවන්නට හදනවා. ඊයේ ප්‍රකාශයක් පත් කරා මම මේ ඉදිරිපත් කරපු සියලුම දත්තවලට මං පූර්ණ වගකීම බාර ගන්නවා. මේකට අදාළ මන් සතුව තිබෙනවා මේ විශ්ලේෂණ වාර්තා සියල්ලක්ම. ඇත්ත වශයෙන්ම 2023 සිගරට් ආදායම බිලියන 137 මේ ටැක්ස් රේට් එකෙන් සම්පූර්ණ කරන්නට බෑ. තව වැඩිපුර 147ක ටැක්ස් එකක් ගැසිය යුතුමයි. ඒක තමයි සත්‍යය, ඒක තමයි යථාර්ථය. මුදල් අමාත්‍යංශයේ නිලධාරීන්ට මම කියනවා බොරු ලියලා එවන්න එපා, මේ පාර්ලිමේන්තුවේ බොරු කියවන්න. මේක සම්පූර්ණයෙන්ම රටත් ජනතාවත් රජයත් නොමග යවීම. ඒ නිසා මම විශ්වාස කරනවා මුදල් ඇමතිතුමත් ඒ රාජ්‍ය ඇමතිවරුනුත් ඒ නිලධාරීනුත් මේ වරද නිවැරදි කරන්නට කටයුතු කරයි කියලා. දැන් මං හිතන්නේ මේ ප්‍රකාශය මං අතන රජයට දෝෂාරෝපණයක් කරේ. මං දැන් පොඩි අවස්ථාවක් ගන්නවා රජයට ස්තුති කරන්න. ගරු කතානායකතුමනි, මම මේ පාර්ලිමේන්තුවේ ඉල්ලීමක් කරා, ඔබතුමා දන්නව ඇති, පොලි රහිත ණය ලබා දුන්නා අපේ රටේ දරුවන්ට. ඒ ඕනම උසස් අධ්‍යාපන ආයතනයක ඉදිරි අධ්‍යාපන කටයුතු කරගෙන යන මම ඉල්ලීමක් කරා. මං හිතන්නේ දැන් අවුරුදු දෙකක විතර ඉස්සෙල්ලා ඒක අතීතවලා දැන් ඒක නතර වෙලා තිබුණේ. ඉතින් මම මේ පාර්ලිමේන්තුවේ ඒ යෝජනාව ගෙනායින් පස්සේ දින කිහිපයකට පස්සේ මුදල් අමාත්‍යංශය තීන්දුව කරා ඒක නැවතත් වරක් ක්‍රියාත්මක කරා. ඒක පිළිබඳව මම ස්තුතිය පළ කරනවා. මොකද හොඳ වැඩක් කරනකොට හොඳයි කියලා කියනවා. හැබැයි ඒක අඩුපාඩුවක් තියෙනවා. ඒකේ රෙගියුලේෂන් එක, ඒකේ ගැසට් එක තාම ගහලා නැහැ. මං සභානායකතුමාගෙන් ඉල්ලීමක් කරනවා කරුණා කරලා ඒක ඉක්මනින්ම ගහන්න කියලා. අවසාන කාරණාව සාමාන්‍යයෙන් ගරු කතානායකතුමනි ව්‍යවස්ථාදායක සභාවේ සිදුවෙන දේවල් ගැන මම කතා කරන්නේ නැහැ. ඒක කොන්ෆිඩෙන්ෂියල්, ඒක රහසිගතයි. හැබැයි මම ඔබතුමාගේ අවධානය යොමු කරන්නට කැමති TNA එක විසින් අපේ සිද්ධාර්ථ මැතිතුමාගේ නම යෝජනා කරලා තිබෙනවා. මොකද කොන්ස්ටිටියුෂන් කවුන්සිල් එකේ 10 දෙනෙකුගේ සමාජිකත්වයක් තියෙන්න ඕන ගැන 9යි තියෙන්නේ. පුන පුනාම කොන්ස්ටිටියුෂන් කවුන්සිල් එක මම ඔබතුමාට ඉදිරිපත් කරා. TNA එක ඉදිරිපත් කරපු සිද්ධාර්ථ මැතිතුමාගේ ඒ නම නිර්දේශ කළා ඒක ව්‍යවස්ථාදායක සභාවේ ඒක ක්‍රියාත්මක කරන්න. ඒක නොකිරීම උතුරු නැගෙනහිර බල ප්‍රදේශයක් මේ රටේ සෙසු ජන කොට්ටාස වලටත් ලබා දෙන්නේ නරක පූර්වාදර්ශයක්, නරක පණිවිඩයක් ලබා දෙන්නේ. ඒ නිසා මම ගරු ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා කරුණා කරලා සිද්ධාර්ථ මැතිතුමාගේ පත්කිරීම ඒ TN එකෙන් ලබා දුන්නු ඒ යෝජනාව ක්‍රියාත්මක කරන්නට කටයුතු කරන්නයි කියලා. ඔබතුමා මට වෙලාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා.
ස්තුතියි. තනායකතුමනි, ගරු විපක්ෂ නායකතුමා විසින් අද සභාවේදී මතු කරන ලද විශේෂයෙන්ම දුම්කොළ බද්ද සම්බන්ධයෙන් කාරණය මුදල් අමාත්‍යංශයට යොමු කළා. මීළඟ දිනේදී මුදල් අමාත්‍යංශ මගින් ඊට පිළිතුරක් සැපීමට කටයුතු කරනවා. ඊළඟ කාරණය තමයි රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලවල සිසුන් සඳහා 6 වෙනි වතාවක් ක්‍රියාත්මක කරපු ණය යෝජනා ක්‍රමය ලංකා බැංකුව මගින්. ඒක බැංකු 3කට පුළුල් කළා. බැංකු 3ක් මගින් 5000ක් පමණ සිසුන් සඳහා වෙනදට වඩා වැඩි ප්‍රමාණයකට ණය ලබා දීම සඳහා මුදල් අමාත්‍යංශ අනුමැතිය ලැබිලා තිනවා. අර රෙගුලාසිය නිකුත් වෙන්නේ සඳුදායින් පස්සේ. ඒකට මම අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කළා තිනවා. සමුදායක අනුමැතිය වේවි බොහෝ දුරට. එතකොට මට ඊළඟ දින කීපය තුළ ඒක නිකුත් කරන්න පුළුවන්. ගරු කතානායකතුමනි, ඒ වගේම තව කාරණයක් පිළිබඳව මගෙන් විමසීමක් නොකළත් මේ අවස්ථාවේදී සමහරට විමසන්න හේතු වෙලා ඇති. තව කාරණයක් පිළිබඳව පැහැදිලි කිරීමක් පමණක් කර යුතුව තිබෙනවා. විශේෂයෙන්ම හෙට දිනේට නියමිතව තිබූ උපාධිධාරීන් රාජ්‍ය සේවයේ දැනට නියුක්ත වෙලා සිටින උපාධිධාරීන් අතරින් ගුරුවරුන් හැටියට බඳවා ගැනීමට කටයුතු කර තිබෙන විභාගයේ පරීක්ෂණය අත්හිටුවමින් නියෝගයක් ලබා තිබෙන බවට ඊයේ වාර්තා වුණා. ඒ අනුව විභාග කොමසාරිස්තුමා විසින් ඒ පිළිබඳව නිවේදනයක් නිකුත් කරනවා ඇති. ඒ වගේම ගරු කථානායකතුමනි, ඒ දී තිබෙන නියෝගය සම්බන්ධයෙන් අපි ඉදිරි දින කීපය තුළදී නීතිපතිතුමාගේ උපදෙස්සන් හැකි ඉක්මනින් ඒ කාරණේ සමතෙකට පත් කරගෙන අධිකරණය තුළදී හැකි ඉක්මනින් නැවතත් ඒ විභාගයේ ශ්‍රේෂ්ඨාධිකරණයේම නියෝගයක් මත පැවැත්වීම සඳහා අවශ්‍ය පෙවර ගන්නවයි කියන එක සභාව දැනුවත් කරන්න කැමතියි. මේ අවස්ථාවේදී ඊට වඩා මම කතා කරන්නේ නඩුව ගැන, මොකද විභාග වෙමින් පවතින නඩුවක් නිසා.
ඔව්,
ගරු කථානායකතුමනි, දැන් මේ ස්ථාවර නියෝග 21 අනුව රජයේ මුදල් ව්‍යවහාර සභාවේ රජයේ මුදල් පිළිබඳව කාරක සභාවේ තාම සභාපතිවරයා පත් වෙලා නැහැ. ඒත් විටින් විට ආණ්ඩුවට ඔබින කට්ටිය පත් කරගෙන යන්නේ. දැන් අද ගරු රක්ෂණායකතුමා කතා කරපු මේ බදු සංශෝධනයන් සහ බදු වෙනස් වීම පිළිබඳව විශේෂයෙන් සාකච්ඡාවට භාජනය වෙන්නේ මුදල් කාරක සභාව පිළිබඳව. අපි දැන් අපිට දැන් දැනෙන කාරණේ තමයි මෙන්න මේ වගේ අතනොමතිනක හිතමතේ Tamanට ඔබින විදියට අවශ්‍ය විදියට ගැළපෙන විදියට හදාගන්න එක විපක්ෂයට බාර නොදෙවි ආණ්ඩු පක්ෂයේ කැමැත්ත මත මේ මුදල් කාරක සභාවේ නියෝජනය පත් කරගෙන යනවා. ඒසයි ඒක කඩිනම් කරන කරු කතාන ඒක ඔබතුමාගේ වගකීමක්. ඔබතුමා තමයි මෙතන මේ කාරක සභාව පත් කරන්න අවශ්‍ය ඒ වගකීම පෑරහැරලා මේ රජයටත් ආණ්ඩුවටත් ලැබිය යුතු ඒ ආදායම් කොහොමද එන්නේ කියන කාරණේ විශ්ලේෂණය කළාම පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න තියෙන මුදල් කාරක සභාව. ඉතින් ඒක දැන් ආයතන විදියට හිතුමතේ ඒ දවසෙන් දවස ඒ සභාපතිවරු වත්තරක් ව්‍යාප්තුනේ. එහෙම වෙන්න බෑ. නිශ්චිත පුද්ගලයෙක් පත් කරන්න. මොකද අපි දැක්ක පෞගේ කාලේ ආජිසිල ඇමතුමා ඒක ඉතා සාධාරණ විදියට ආණ්ඩුවට සහ රටට සාධාරණ විදියට මේක ගෙනගෙන ගියා. ඉතින් ඒක ගෙනේ වළක්වා වෙන කටයුතු කළා. අද විශාල ආදායමක් අහිමි කරගෙන IMF එකේ ඊළඟ වාරික ටිකත් අහිමි කරගන්න තමයි මේ කතානායකතුමනි හදන්නේ.
මාර්තු 16 දින පවත්වන ලද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක සභා රැස්වීමේදී තීරණය කළ පරිදි අද දින නියමිත වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නේ වෙනත් දිනයකට යොමු කරනු ලැබේ. 27/2 යටතේ ප්‍රශ්නේ අනුර දිසානායක මහතුම.
ගරු කථානායකතුමනි, මෙම ප්‍රශ්නය ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. එයවයිස් මාසල් සම්පත් තුයකොන්ත මහත ඇතුළු ත්‍රිවිධ හමුදාව ඇතැම් විශ්‍රාමික නිලධාරීන් ආරම්භයා ක්‍රියාත්මක කරමින් තිබෙන සීමා කිරීමේ නියෝගයක් හේතුවෙන් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් අතර මතුවී ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳ මේ සභාවේ අවධානය යොමු කරමු. ඇතැම් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිලධාරීන් ආරම්භයා කඳුරුවලට ඇතුළු වීම, විශ්‍රාමික නිලධාරීන්ගේ වාර්ෂික සංවර්ෂ සුවද හමුවලට සහභාගී වීම සීමා කරමින් ලිඛිත හා වාචික නියෝග නිකුත් කරනු ලැබේ ඇති බව වාර්තා වෙන මාගාව විශේෂයෙන්ම සම්පත් තුයකුන්තා හිටපු එයවයිස් මාසල්තුමා බ්ලැක්ලිස්ට් කරලා යොපනාද ලේඛනය තිබෙන මාගාව. තවත් නිලධාරීන් කීප දෙනෙක්ට මා වුන් දන්නේ නැහැ. මම විශේෂයෙන් මතු කරන්නේ සම්පත් තුයකුන්ත මහත්ම පිළිබඳව. මෙම සීමා කිරීම වලට ලක්වුණු නිලධාරීන් අතර ගුවන් හමුදාවේ එයවයිස් මාසල් සම්පත් තුයකුන්ත මහතා සිටිනවා. ඒ වගේම ලිඛිතව නොවුණත් විශ්‍රාමික මේ ජෙනරාල් අරුණ, මෙතන අනුර කියලා තිබුණට අරුණ ජයසේකර මහතාටත් වාචිකව යම් සීමා කිරීම් සිදු කරමින් තිබෙනව ගරු කථානායකතුමනි. විශේෂම ගුවන් හමුදා පොලිසියේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික ප්‍රධානී CMD චන්දසේකර මහතා විසින් නිකුත් කරන ලද හේතු සඳහන් නොකරන ලද ලිපියක් මගින් එයවයිස් මාසල් සම්පත් තුයකොන්ත මහතා ඇතුළු විශ්‍රාමික නිලධාරීන් 3 දෙනෙක් මාර්තු මාසේ 10 වැනි දින සිට අසාදු ලේඛන ගත කර ලැබ තිබෙනවා. එසේම ඔවුන්ට කඳුරුවලට ඇතුළු වීම තහනම් කිරීම, ඇතුළු විශ්‍රාමලත් නිලධාරීන්ට හිමුවන පාසුකම් සියල්ල ලබා නොදීමට තීන්දුවක් කරගෙන තිබෙනවා. ඒතර ගරු කථානායකතුමනි, මේ සම්පත් තුයකොත්ත මහත්මයා විශ්‍රාමික හමුදා සාමූහිකයේ වැඩ කරන නිලධාරියෙක්. ඒ විශ්‍රාමික හමුදා නිලධාරීන් එක්ක සාමූහික වැඩ කටයුතු කරන නිලධාරි මහත්මිය. එතකොට කෙසේ වුවද මෙම අසාදු ලේඛනගත කිරීම හා සීමා පැනීමට හේතු වී තිබෙන පෞද්ගලික කරුණු නෙවෙයි. ඇතර මෙතන තියෙන දේශපාලන කරුණු. මේ සම්පත් තුයකොන්ත මහත්මයා
ජාතික ජන බලවේගයට අනුබද්ධ ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ක්‍රියාකාරී සාමාජිකයෙක්. ඔහු අවස්ථා කීපයකදී ප්‍රධාන රැස්වීම මමතලා කතා කරලා තිබෙනවා. එතකොට මේ රටේ පුරවැසියන්ට තමන් කැමති දේශපාලන මතයක් දැරීමට ඇති අයිතිය ආණ්ඩු ක්‍රියාවස්ථාවෙන් තහවුරු කර තිබෙනවා. ඒ වගේම ගරු කතානායකතුමනි, විශ්‍රාමික හමුදා නිලධාරීන් දේශපාලනයේ යෙදුණු පළමු අවස්ථාව නෙවෙයි මේක. විශේෂයෙන්ම වර්තමාන ආරක්ෂක ලේකම්තුමා, ඔහු මා දැක්ක පහුගිය කාලෙ පි බැලුවොත් ඔහුගේ කාර්ය විමසලා ඔහු විශාල දේශපාලන කටයුතුවල නිරත වුණු කෙනෙක්. අපි ඒක ප්‍රශ්නයක් කරන්නේ නැහැ. ඔහු විශ්‍රාමික හමුදා නිලධාරී, ඔහු දේශපාලන වේදිකාවල කතා කරලා තිබෙන දේශපාලන ක්‍රියාකාරිය සම්බන්ධ වෙලා තිබෙනවා. ඒ වගේම අපි දන්නවා පාර්ලිමේන්තු නියෝජනය කරන හමුදාව හිටපු නිලධාරීන් ඉන්නවා. ඔවුන් දේශපාලන ඍජුව සම්බන්ධ වී තිබෙන අපේ ෆීල්ඩ් මාස්ටර් සරත් මොන්සේක මැතිතුමා ඉන්නවා. මේගොල්ල හමුදාවෙන් විශ්‍රාම ගිහිල්ලා තමන් කැමති දේශපාලන ව්‍යාපාරයකට සක්‍රීය මැදිහත් වෙලා තිබෙනවා. සමහර අය පාර්ලිමේන්තු නියෝජනය කරන, සමහර අය ඍජුවම දේශපාලන පක්ෂවල සම්බන්ධ වෙලා ඉන්න, සමහර අය ඒ දේශපාලන හේතු කොටගෙනම රජයේ විශාල තනතුරු හොබ වුණා. විශේෂයෙන් කමල් ගුණරත්න ආරක්ෂක ලේකම්වරයා වැනි අය. එසේ තිබියදී මේ සම්පත් වූයේ කොන්ත මහත්මයාට පමණ ඉලක්ක කොටගෙන මෙම නියෝගය ලබා දීම කිසිසේත්ම යුක්ති සහගත නැහැ. එසේම වයස අවුරුදු 18 වැඩි සියලු දෙනාට, ත්‍රිවිධ හමුදාව, පොලිසියතුරු, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සියලු දෙනාට තමා කැමති දේශපාලන පක්ෂයක් වෙනුවෙන් ඡන්ද ප්‍රකාශ කිරීමටද හැකි. විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ රාජ්‍ය සේවා මාණ්ඩලික නිලධාරීන් අතර සක්‍රීය සේවී සිටින නිලධාරීන්ට විවිධ සීමාකම් තිබුණත්, අපි දන්නවා සක්‍රීය සේවීන් අයට විවිධ සීමාකම් තිබෙනවා. එසේ වුවත් විශ්‍රාම ලැබීමෙන් පසු ඔවුන්ට එම සීමාකම් අදාළ වෙන්නේ නැහැ. ගරු කතානායකතුමනි, මෙතනින් පෙන්නුම් කරන්නේ ආණ්ඩුව හෝ ඒ හා සමාන්තර දේශපාලන ව්‍යාපාරත් එක්ක විතරද මේ විශ්‍රාමික හමුදා නිලධාරීන්ට දේශපාලනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඊට එරෙහි විකල්ප දේශපාලන ව්‍යාපාරයක් එක්ක ඒ හමුදා නිලධාරීන් දේශපාලනය කරනවා නම් ඔවුන් අසාතු ලේඛන ගත කිරීම කිසිසේත්ම යුක්ති සහගත නැහැ. සම්පත් වූයේ කුන්ත මහතා කියලා කියන්නේ ඒ අවයිස් මාසල්වරයෙක් හැටියට දීර්ඝ කාලයක් හමුදාවේ වැඩ කරපු කෙනෙක්, විශාල කාර්යභාරයක් කරපු කෙනෙක්. විශේෂයෙන්ම ඔබ දන්නවා VIP ගුවන් යාන පිළිබඳ ප්‍රධානම ගුවන් නියමකයට වැඩ කරා. මේ අමාත්‍යවරුන්, මේ ජනාධිපතිවරුන්, අග්‍රාමාත්‍යවරුන් ගුවනින් ගෙන යනකොට ඔහු එහිදී ඔහුගේ රාජකාරියට විශාල කාර්යයක් කරලා තිබෙනවා. ඒක ඔහුගේ රාජකාරී සීමාව. හැබැයි ඔහු රාජකාරියෙන් පස්සේ විශ්‍රාම ගිල්ල අවුරුදු 2කට වඩා වැඩි කාලයක් ගත වෙලා තිබෙනවා. ඊට පස්සේ ඔහු දේශපාලන ක්‍රියාදාමයකට එනවා. දේශපාලන ක්‍රියාදාමයකට ආවට පස්සේ විශ්‍රාමික නිලධාරියෙකුට හිමි වෙන්නේ අනිකු සියලු වරප්‍රසාද වලට අහිමි කරනවා. ඔහු අසාදු ලේඛන ගත කරනවා. හමුදා කඳවුරකට යන්න බෑ, මෙස් එහෙකට යන්න බෑ, ජිම් එහෙකට යන්න බෑ. ඒ හමුදාවේ එකතු වෙන යම් සංවස්තර තිබෙන ඒ සංවස්තරවල සහභාගී වෙන්න බෑ. ඒ කිසිසේත්ම යුක්ති සහගත කරුණක් නෙවෙයි ගරු කතානායකතුමනි. එසේ තිබීදී හදිසියේ කීර්තිමත් ඉතිහාසයකට මේ විශ්‍රාමික නිලධාරීන් ආරම්භය මෙවැනි සීමා පැනවීම හා විශ්‍රාමික නිලධාරීන්ගේ හිමිකම් කප්පාදු කිරීම අනීතික බවට කිසිදු සැකයක් නැහැ. එසේම මෙම විශ්‍රාමලත් නිලධාරීන්ගේ දේශපාලනික බැඳියාවන් හේතුවෙන් මෙවැනි සීමාකම් පැනවීම මගින් ත්‍රිවිධ හමුදාව දේශපාලන කිරීමට ආණ්ඩු උත්සාහ කරන බව පෙනියන. මේක අනිත් පැත්ත මොකද්ද එතකොට? මේක අනිත් පැත්තමනේ දේ තමයි. විශ්‍රාමික හමුදා නිලධාරීන්ට, ඉන්න හමුදා නිලධාරීන්ටත් යම් සංඥාවක් දෙනවා. ඔගොල්ලෝ ආණ්ඩුවත් එක්ක සමපාත වෙන දේශපාලන ව්‍යාපාරවල වැඩ කරන්නේ නැත්නම් දඬුවම මේකයි. ඒකෙන් තමයි හමුදාව දේශපාලන කරන්නේ වෙන්නේ. එහෙම නැතුව විශ්‍රාමිකලා හමුදා නිලධාරී මහත්මයෙකුට තමන්ට අවශ්‍ය ඕනෑම දේශපාලන ව්‍යාපාරයක් එක්ක වැඩ කටයුතු කරන්න අදහස දෙනවා නම් ඒක හරි. හැබැයි මේකෙන් අනීමෙන් පෙන්නුම් කරනවා ඔබ වැඩ කටයුතු කරන්නේ ආණ්ඩුවට හෝ ආණ්ඩුවට සමපාත දේශපාලන ව්‍යාපාරයක් එක්ක විතරයි. ඊට වෙනස් දේශපාලන ව්‍යාපාරයක් එක්ක වැඩ කරොත් ඔබට මේ දඬුවම අත් වෙනවායි කියන සංඥාව දෙන්නේ. ඒ තමයි ඇත්තටම හමුදාව දේශපාලන කිරීමට ප්‍රධාන සංඥාවක් ලබා දීලා තිබෙනවා. ඒ විශ්‍රාමලත් නිලධාරීන්ට මෙන්ම සේවය නිරත නිලධාරීන්ට ආණ්ඩු විසින් ලබා දෙන වැරදි පූර්වාදර්ශය බව පැහැදිලියි. මෙම தත්ත්වය තුළ පහත ගැටළු පිළිතුරු අපේක්ෂාවයි. එකක් තමයි මෙම සම්පත් වූයේ කොන්ත මහත්මයාට, විශ්‍රාමලත් එයා වයිස් අධිමාල්තුමාට, එතුමාට මේ කිසිසේත්ම ලිඛිතව දැන දීමක් කරලා නැහැ. මේ මාධ්‍යවලින් සමාජ ජාල වැඩෙන ලිපියක් කරා තමයි එතුමා දැනගන්නේ. ඒ වගේම එතුමන් කිසිදු පරීක්ෂණයකට කැඳවලා නැහැ. එතුමාගෙන් කිසිදු විභාගයක් කරලා නැහැ. අඩුමතරම එතුමාට ඔබ විසින් මෙවැනි ප්‍රකාශයක් කරා, මෙවැනි ක්‍රියාකාරකව ඉන්නවා, එයා හමුදාවේ මොනෝhari මූලධර්ම වලට පටහැනි කියලා ඔහුව කැඳවා විමසීමට ලක් කළ යුතු තිබුණා. විමසන්නේ නැතුව විමසන්නේ නැතුව ජේ හමුදා ගුවන් හමුදා පොලිසිය ජේෂ්ඨ මාණ්ඩලික ප්‍රධාන CMD චන්ද්‍රසේකර මහතා විසින් ලිපියක් යොමු කරනවා. ලිපිය එතුමට ලැබිලත් නැහැ. ලිපිය සමාජ මාධ්‍යවල තිබෙනවා, සමාජ ජාලවල තිබෙනවා. ඒ අරුණකට එතුමට ලිපියක් ලබා දීලත් නැහැ. එතකොට ඒ කිසිසේත්ම අපි හිතමු යම් හමුදා විශ්‍රාමික හමුදා දෙනක යම් රද්දක් කරලා තිබෙනවා කියලා. හැබැයි ඌට යම් සීමා කිරීම පනවනවා නම් අඩුම තරමේ පරවන ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදවත් මේ සම්පත් තුයකොන්ත මහත්මයා කෙරෙහි අනුගමනය කළ නැති බව තමයි ගරු කථානායකතුමනි ඉල්දරව් වෙන්නේ. එයා වයිස් මාස සම්පත් තුයකොන්ත මහතා ඇතුළු විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරීන් අසාදු ලේඛන ගත කිරීමට පදනම් වූ හේතු කවරේද? කුමක් නිසා ඔවුන් මෙම අසාදු ලේඛනයට ඇතුළු කරාද? එසේම අසාදු ලේඛන ගත කිරීමට පෙර මිනිදාරගේ ඊට අදාළ කරුණු විමසීමක් හෝ හේතු දැක්වීමක් කරන ලද්දේ? ඊට අමතරව මා මේ ප්‍රශ්න කරලා තිබෙනවා, මේකට ලිඛිත සාක්ෂි නොවුනත් අරුණ ජයසේකර ඔතුමා විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහත්මයා, එතුමාට සමහර හමුදාවේ ඇතිවෙන ප්‍රිය සම්භාෂණ, සමුවීම්, සම්මන්ත්‍රණ ඒ වගේ අවස්ථාවලට එතුමාට වාචිකව එන්නපා කියලා කියන ලිඛිතව ලබා දීලා නැහැ. ඔහුත් විශ්‍රාමික හමුදා සාමිකේ ප්‍රධානී හැටියට කටයුතු කරනවා මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහත්මයා. ඉතින් එයාටත් මේක යම් ප්‍රමාණයකට වාචිකව දැනුම් දෙනවා, ඔබ මේකට එන්න එපා, ඔබගේ නම මේ ලැයිස්තුවේ නෑ වගේ දේවල්. ඒතර ඒකත් යම් සැලකිත ප්‍රමාණකින් ඔහුගේ දේශපාලන ක්‍රියාකාරකම් හේතුකට කරගෙන අඩත්තීට්ටමක් නොසලකහැරීමක් ලෙස තමයි අපි සලකන්නේ. දේශපාලන පරිගැනීම ලෙස මෙවැනි අනීති ක්‍රියාමාර්ග ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාවට දේශපාලන මැදිහත්වීම සිදු කිරීමට ආණ්ඩුව පියවර ගැනීම සාධාරණ වන්නේ කෙසේද? විශේෂම ගත්තොත් මේ මා හිතනවා වෙන කිසිවක් නෙවෙයි මේ දේශපාලන කරුණා. ඒ නිසා ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට දේශපාලනය දෙන්න පුළුවන්, දේශපාලන ක්‍රියාකාරීත්වය දෙන්න පුළුවන් ආණ්ඩු විසින් තෝරා ගන්න ලද දේශපාලන පක්ෂ සමග විතරද? වෙනත් දේශපාලන පක්ෂයන් එක්ක වැඩ කිරීම ඔහු අසාදු ලේඛන ගත කරන්නත් ඔහුට හමුදාවෙන් ලැබෙන අනෙකුත් වරප්‍රසාද ඉවත් කිරීම සඳහා ඉවල් වීම කිසිසේත්ම යුක්ති සහගත නැහැ. මේ පිළිබඳ කාරුණික අවධානය යොමු කරලා නිසි පිළිතුරක් ගරු ඇමතුමා විසින් ලබා දෙනවා ඇතැයි මා බලාපොරොත්තු වෙනවා.
ගරු කථානායකතුමනි, ගරු කථානායකතුමනි, ගරු කථානායකතුමනි, කිසිදු විශ්‍රාමික නිලධාරියෙකුට දේශපාලන කටයුතු වල නියැලීම සඳහා ගුවන් හමුදාව හෝ යුද හමුදාව මගින් තහනමක් පනවා නැහැ. නමුත් ප්‍රශ්නගත විශ්‍රාමික නිලධාරි විශේෂයෙන්ම ඔබතුමා සඳහන් කරපු එයා වයිස් මාර්ෂල් සම්පත් තුය කොත්තම් ඇතිතුමා පිළිබඳව මෙවැනි තීන්දුවක් ගන්න හේතුණු කරුණු කීපයක් මේ සභාවට ඉදිරිපත් කරන්න කැමැති. මට සියල්ල මේ සභාවේ ඉදිරිපත් කරන්න පුළුවන්කමක් නෑ ගරු මන්ත්‍රීතුමනි. ඒ වගේම ඔබතුමාගේ දේශපාලන ව්‍යාපාරයේ විශ්‍රාමික නිලධාරීන් ප්‍රමාණයක් ඔබතුමත් එක්ක වැඩ කරමු. ඒ අතරින් මේ ඔබතුමා සඳහන් කරන නිලධාරීන් දෙදෙනා පමණක්ම ඔබතුමත් සඳහන් කරා මේ තීරණය ගත්තු හේතු සාධක තියෙනවා. ගරු මන්ත්‍රීතුමනි, මෙම නිලධාරියා විසින් විශ්‍රාමික නිලධාරියා ගම්පහ නගරයේ පැවති දේශපාලන රැස්වීමක සිදු කළ ප්‍රකාශයක් ජාතික ආරක්ෂාවට සහ ගුවන් හමුදාවේ විනයට හා යහපැවැත්වීමට හානිදායක විය හැකි බැවින් මේ තීරණයට එළඹෙන්න මූලිකව කරුණු කාරණා හේතු වුණා. ඒ වගේම මෙතුමා මීට ප්‍රථම නොයෙකුත් රැස්වීම් වල කතා කරා. ඒ කතා දෙකක් මීට ප්‍රථම තව කතාවක් කරා. ඒ කතාව පිළිබඳව ත්‍රිවිධ හමුදාවට ප්‍රශ්නයක් ගැටලුවක් නෑ ගරු මන්ත්‍රීතුමනි. ඒ වගේම ත්‍රිවිධ හමුදාවේ තුලට පරිශ්‍රයේ තුලට ඇතුල් වන පුද්ගලයන් කවුරුන්ද යන්න තීරණ කිරීමේ පූර්ණ අයිතිය ත්‍රිවිධ හමුදාව සතු වෙනවා. ගුවන් හමුදා පරිශ්‍රයේ තුලට ඇතුල් වීමේ අයිතිවාසිකම තියෙන්නේ සක්‍රීය සේවයේ නියුතු සේවා පුද්ගලයන්ට සහ අවසර ලත් පුද්ගලයන්ට පමණයි. ඒ වගේම ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමත් සඳහන් කර ආකාරයට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 15-8 අනුව්‍යවස්ථාව යටතේ රාජ්‍ය ආරක්ෂාවද රටේ යථා පැවැත්මද
තහවුරු කිරීම පිණිසත් හමුදා පුද්ගලයන් අතර විනය පවත්වන යාම පිණිසත් හමුදා සමාජිකයන්ගේ රාජකාරියට බාධා නොවනු පිණිසත් ඔවුන් සිදුකළ යුතු රාජකාරීන් යථා පරිදි සිදු කර ගැනීම සඳහා ත්‍රිවිධ හමුදා පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සීමා කිරීමට ලක් කර තිබෙනවා. ඒ සීමා කිරීම විශ්‍රාම ගියාට පස්සේ ඒ සීමාව ඉවත් වෙනවා. නමුත් මෙවැනි තත්වයක් යටතේ සක්‍රීය සේවයේ යෙදී සිටින සමාජිකයන්ට දැඩි බලපෑමක් කළ හැකි තත්වයක සිටින මෙම හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියා විසින් සක්‍රීය සේවයේ යෙදී සිටින සමාජිකයන්ද එම නිලධාරියාගේ පෞද්ගලික දේශපාලන මතවාදය සමග එකතු වන බවට කරන ලද ප්‍රකාශ තුලින් සේවා පුද්ගලයන් තුළ රාජ්‍ය විරෝධයක් රාජ්‍යයට එරෙහිව කුමන්ත්‍රණයක් තුලින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වීමක් සිදු කිරීමේ විශේෂ යම් පෙළඹවීමක් ඇති විය හැකි බැවින්ද මෙම ප්‍රකාශයන් හේතුවෙන් රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ රාජ්‍ය නායකයන්ගේ අමාත්‍ය මණ්ඩල හා රාජ්‍ය උසස් නිලධාරීන්ට එරෙහිව සේවයේ නියුතු සේවා පුද්ගලයන් තුළ විරෝධයක් සහ අප්‍රසාදයක් ඇති විය හැකි බැවින්ද ඒ තුලින් රාජ්‍ය ආරක්ෂාවට සහ රාජ්‍ය නායකයන්ගේ ජීවිත හා දේපල ආරක්ෂාවට හානිදායක කටයුතු විෂයන්හි සක්‍රීය සේවයේ යෙදී සිටින සේවා පුද්ගලයන් තුළ පෙළඹවීමක් ඇතිවීම වැළැක්වීම පිණිසද මෙම විශ්‍රාමික නිලධාරියා වෙත ගුවන් හමුදාව විසින් පවත්වාගෙන යන කිසිදු කඳවුරකට හෝ ආයතනයකට ඇතුල් වීම අත්හිටුවනු කටයුතු යෙදී ඇත. ඒ වගේම මේ උත්තරේ ටිකක් දීර්ඝයි ගරු මන්ත්‍රීතුමා, හැබැයි මම මේක කියන්නම්. තවද විශ්‍රාමික නිලධාරියා සුවකී දේශපාලන මතවාදය සහ ඔහු සහය දක්වන දේශපාලන පක්ෂයේ ප්‍රවර්ධනය සඳහා වන කටයුතු සේවයේ නියුතු සේවා පුද්ගලයන් සමග සාකච්ඡා කිරීම සඳහා ඔවුන් විටින් විට උත්සාහ දරලා තියෙනවා. ඒ නිසා අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව මෙම තීන්දුව ගත්තු බව තමයි මට ඔබතුමාට මේ වෙලාවේ දැනුම් දෙන්න තියෙන්නේ. ඒ වගේම මේ කරුණට අදාළ විමසීමක් හෝ හේතු දැක්වීමක් කරන ලද්දේද? ගරු මන්ත්‍රීතුමනි, විශ්‍රාමික සේවා පුද්ගලයෙකු වෙත ගුවන් හමුදා කඳවුරක් හෝ ගුවන් හමුදාව විසින් පවත්වාගෙන යන්නා වූ කවර ආකාරයේ හෝ ආයතනයක් වෙත ඇතුල්වීම සඳහා ලබා දී ඇත්තේ කොන්දේසි සහිත වරප්‍රසාදයක් වන අතර ගුවන් හමුදාව තුළ විනය පවත්වාගෙන යාමේදී සහ ගුවන් හමුදාවට අගතිදායි ක්‍රියාකාරකම් වලට යෙදෙන පුද්ගලයන් ගුවන් හමුදා පරිශ්‍රය තුළට ඇතුල්වීම වැළැක්වීමේ තීරණයට කිරීමට ගුවන් හමුදාවට පූර්ණ අයිතිය ඇත. එම තීරණය සම්බන්ධයෙන් අදාළ පුද්ගලයා වෙතින් කරුණු විමසීමක් හෝ ඔහු වෙත හේතු දැක්වීමක් සඳහා නෛතික බැඳීමක් ගුවන් හමුදා වෙත නොපවති. විශ්‍රාමික ඔබතුමාගේ තුන්වෙනි ප්‍රශ්නේ, විශ්‍රාමික ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සහ අනිකුත් නීති හා රෙගුලාසි අනුව යුද හමුදා සමාජිකයන්ට මැතිවන්නේකදී ඡන්ද ප්‍රකාශ කිරීම හැර අනිකුත් දේශපාලන ක්‍රියාකාරකම් වල යෙදීම තහනම් වේ. විශ්‍රාමික මේජර් ජෙනරල් අනුර ජයසේකර මහතා සක්‍රීය දේශපාලනයේ යෙදී සිටින අයෙකු බවට තොරතුරු පවතින අතර විටින් විට නිලධාරීන් සමග සම්බන්ධ වී ඒ සක්‍රීය සේවයේ ඉන්න නිලධාරිනුත් මෙම දේශපාලන මතවාදයට එකතු කිරීමට ගත් වෑයම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත. හතරවෙනි ප්‍රශ්නය ඔබතුමා ඉදිරිපත් කරපු දේශපාලන පරිගැනීම් ලෙස මෙවැනි අනීතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාවට දේශපාලන මැදිහත්වීමක් සිදු කිරීමට ආණ්ඩු පිරිවැගෙනම සාධාරණීකරණය වන්නේද? ගරු මන්ත්‍රීතුමනි, ගුවන් හමුදා කඳවුර වෙත ඇතුල්වීම සඳහා පවත්නා වරප්‍රසාදයේ අත්හිටුවීමට තීරණය කිරීම රාජ්‍ය ආරක්ෂාව හා රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම පිණිස ගනු ලැබූ තීරණයක් වන අතර එම තීරණය ගුවන් හමුදා අභ්‍යන්තර ස්ථාවර කමිටුවක් මගින් ගන්නා ලද තීරණයකි. ඒ සඳහා කිසිදු දේශපාලන බලපැනීම් පෙවීමක් සිදු කොට නොමැත. පසුගිය කාල සීමාව තුළ රටේ පැවති අරගලය සහ අනිකුත් උද්ඝෝෂණ ආදියේදී ත්‍රිවිධ හමුදා සමාජිකයන්ට එරෙහිව මෙන්ම ත්‍රිවිධ හමුදා දේපොළවලට එරෙහිව කටයුතු කිරීමටද සාමාන්‍ය ජනතාව නැගී සිටීම සහ පෙළඹීම වැඩි විය. එහිදී මහජන ආරක්ෂා පන්තියේ 12 වන වගන්ති ප්‍රකාරව මෙන්ම එහි පවතින 5 වන වගන්ති ප්‍රකාරව හදිසි නීතිය පනවා ක්‍රියාත්මකව තිබීතිත් නෛතික ත්‍රිවිධ හමුදා වෙත බලතල ලබා දී තිබීතිත් රාජ්‍ය දේපවලට හානි කිරීම, ගිනි තැබීම, විනාශ කිරීම මෙන්ම පුද්ගල ඝාතන පුද්ගලික දේපල විනාශ කිරීම ආදියද මේ රටේ සිදුවිය. මෙහි එහිදී සමාජ මාධ්‍ය හා වෙනත් මාධ්‍ය හරහා හමුදාවන්ට එරෙහිව ජනතාව පොළඹවමින් හමුදා රාජකාරයන්හි යෙදී සිටින සමාජිකයන් වෙත පහර දීම සහ රාජකාරියට බාධා කිරීම ආදිය සඳහා ජනතාව උසගැන්වීම විවිධ පුද්ගලයන් පුද්ගල කණ්ඩායම් සහ ඇතැම් දේශපාලන පක්ෂ ක්‍රියාකාරීන් විසින් සිදු කරන ලද බව අපගේ නිරීක්ෂණය වේ. ඒ අනුව සමාජ මාධ්‍ය හරහා හමුදා සමාජිකයන්ට හා හමුදාවේ කටයුතු පවත්වාගෙන යාමටත් රාජ්‍ය ආරක්ෂාව රාජ්‍ය දේපොළවලටත් එමෙන්ම රටේ පුරවැසියන්ගේ දේපොළවලට හානිදායක කටයුතු කිරීම සඳහා පෙළඹීම උසගැන්වීම සිදු කරන එවැනි කටයුතු සඳහා දිරිගැන්වීම කෙරෙන ආකාරයේ පුවත් දැන්වීම සඳහා අනේක විධ ප්‍රචාර කටයුතු මේ ආකාරයෙන් සිදු වී ඇත. එම නිසා මෙම තීරණවලට එළඹීමට අපට සිදු වී ඇත.
අද දින න්‍යායපත් ඔව් අනුර කුමාර මහත්මිය.
ගරු ඇමතුමා නිකන් ඉතින් අපි පසකෙන් තිබලා බැලුවොත් ඔබ කියන එකේ සත්‍යතාව මේ ඔබ කියන එකේ සත්‍යභාවයක් පේනවා. ඕනෑම දේශපාලන ක්‍රියාදාමයකට හමුදාවේ විශ්‍රාම නිලධාරියේ සම්බන්ධ වුණොත් ඔහුත් එක සමීප සක්‍රීය සේවින් ඇතක කතා කිරීමේ හැකි. මා දැන් නැමුම් කතා කරාද නැද්ද කියලා. හැබැයි ඒක අදාළව ඉන්නේ මොවුන්ට පමණක් නෙවෙයි. මම කියන්නේ ඒකයි. ඔබ දකින්නේ නැති පහුගිය කාලේ 2019 අපි ඉතාමත් හමුදාවේ ඉතාමත් විශාල ලෙස හමුදාවේ සක්‍රීය සේවයට බලපෑම් කරන්න පුළුවන් නිලධාරීන් ගණනාවක් දේශපාලන නිරත වුණා. ඔබ හිතනවාද ඔවුන් සක්‍රීය සේවයෙන් නිරත වුණාට කතා කරන්නේ නැහැ කියලා? ඔබ හිතනවා සක්‍රීය සේවයේ නියුතුයි උන්ට කතා කරේ නැහැ කියලා? එහෙම හිතන්න බැහැනේ. ඒ වගේම තමයි දැනුත් පාර්ලිමේන්තුවේ නියෝජනය කරන හමුදාවේ ඉහළම සක්‍රීය සේවයට බලපෑම් කර හැකි නිලධාරීන් ඉන්නවා. ඔවුන් එක දැන් හමුදාවේ ඉන්න අය කතා නොකරයි කියලා ඔබ හිතනවද? යම් දේශපාලන සාකච්ඡාවක් නොකරයි කියලා ඔබ හිතනවද? එහෙම නෙවෙයි. ඒතර මේක කරු කතානායක තුමන තිබෙන්නේ එක් කණ්ඩායමක් පමණක් ඉලක්ක කරගෙන කරන දෙයක් තමයි මෙතන ප්‍රශ්නේ තිබෙන්නේ. ඒකයි මගේ ප්‍රශ්නේ මතුවෙන්නේ. මොකද ඒ දීර්ඝ පෞගේ කාලේ මා දැක්කා වර්තමාන ආරක්ෂක ලේකම්වරයා ගත්තොත් ඔහුගේ ප්‍රකාශ බැලුවොත් ඔහු දේශපාලන වේදිකාවේ කරන ලද ප්‍රකාශ, ඔහු දේශපාලන පක්ෂ ආරම්භය කරන ලද ප්‍රකාශ, ඔහු හමුදාවේ ටිකක් හමුදා සක්‍රීයසයට බලපෑම් කරන්න පුළුවන් නිලධාරියෙක්. හැබැයි ඔහුට ඒ සීමා කම්පැමෙන්ට් පැනවෙන්නේ නැහැ. ඒ මොකද ඔහු ආණ්ඩුවට සමපාත දේශපාලන ක්‍රියාදාමයක නිරත වෙනකොට. ඒකයි මම මේ කියන්නේ. මෙතන විශේෂ කොට මෙම නිලධාරීන් ගෙන් පලිගැනීමක් සිදු වී තිබෙන බව තමයි මගේ අදහස. ඒක තමයි මම කියන්න තියෙන්නේ. එහෙම නැතුව මොකද අපි ඔබ අපි දන්නවා නිදේශපාලන හැසිරෙන විදිය. හරිද? ඒ කියන්නේ ආණ්ඩු පක්ෂ පක්ෂපාතීව යම් කෙනෙක් වේදිකාව කරුණු ඉදිරිපත් කළා කියලා ඕක වෙන්න තියෙන ඉඩ කඩ හරි අඩුයි. මේ තියෙන්නේ ආණ්ඩුවත් එකඟ නොවන දේශපාලන ව්‍යාපාරයන් එක වැඩ කරනකොට සිද්ධන සීමාකම්. ඒ නිසා ඒ පිළිබඳ ප්‍රශ්නේ තමයි ඇමතුමා මම මතු කරලා තිබෙන්නේ.
ගරු මන්ත්‍රීතුමනි, අපිට කතා කරන එක ප්‍රශ්නයක් නෑ. හමුදා සේවයේ නියුතු නිලධාරියෙක් වසර ගණනාවක් ඉන්න මිත්‍රයෝ සමග කතාබහකට ලක්වීම සාමාන්‍යයි, ස්වාභාවිකයි. ඒකට අපේ විරෝධයක් නෑ. කතා වෙන අන්තර්ගතය වැදගත්. කතා වුණේ මොනවද කියන එක වැදගත්. කතා වුණේ මොකක් අරඹයා කියන එක වැදගත්. ගරු කතානායකතුමනි, මේ අපි ගමන් කරන්නේ බොහොම සංකීර්ණ යුගයක. මේ යුගයේ අපිට කිසිම හිඩසක් තියන්න පුළුවන් කමක් නෑ. මේ තියෙන හිඩස් සියල්ල වැසීම රටේ ආරක්ෂාව රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීම රජයේ වගකීම යුතුකම. ඔබතුමාගේ දේශපාලන ව්‍යාපාරෙත් අපි දන්නවා විශ්‍රාමික නිලධාරීන් විශාල ප්‍රමාණයක් ඔබතුමත් එක්ක කටයුතු කරනවා. ඒ විශාල ප්‍රමාණය අතරේ දෙන්නෙකුට මෙවැනි තීරණයක් ගන්න සිදුවීම ගැන අපි කනගාටු වෙනවා. අපි ඉල්ලා හිටිනවා සක්‍රීය සේවයෙන් ඉවත් වෙලා විශ්‍රාමිකව දේශපාලනය කරන ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගෙන් වගකීමෙන් තමුන්ගේ දේශපාලන කොටස කරන්න කියලා. ත්‍රිවිධ හමුදාව දේශපාලනයට ගාව ගන්න එපා. අපි මේ බෙදීම කරමු. දේශපාලනයයි ත්‍රිවිධ හමුදාවයි හැම තිස්සෙම බෙදලා වෙන් කරලා තියාගන්න ඕනේ. ඒ කටයුත්තට ඔබතුමාලා වැදගත් දේශපාලන ව්‍යාපාරයක් විදිහට ඔබතුමාලාගේ සහයෝගය දෙන්න කියලා මම බොහොම ගෞරවයෙන් ඉල්ලා හිටිනවා.
බොහොම ස්තුතියි. ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේ මුදල් ස්ථාවරී කරන ජාතික
ප්‍රතිපත්තියක් දේශීය ආදායම් සංශෝධන 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ඉදිරිපත්
කරනවා. දේශීය ආදායම් සංශෝධන 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි.
දෙවෙනි වර කියමු කවදාද? සභාව කල් තැබීමේ යෝජනාව?
No. This is still of course I don't have that. ගරු කථානායකතුමනි, සභාව අප්‍රේල් මාස 4 වෙනි දින පෙරවරු 9 හැටිය දක්වා කල්තැබීත්වය යෝජනා කරා.
ඒ අනුව සභාව කල්තැබුන් ලැබී කල්තැබීම විවාදයේ තවදුරටත් කරගෙන යාම ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා. ඔව් හකීම් මැතිතුමා.
මේ සභානායකතුමා, මේ අලුත් ත්‍රස්තවාදයේ වළක්වීමේ පනත ගැසට් කරලා තිබෙනවා. කවදද ඔබතුමන්ලා මේ පාර්ලිමේන්තුවට ඒවා සීමාව අවසන් වෙලා ඊට පස්සේ එන සැසිවාරයේ පුළුවන්?
ලක්ෂණ කිරියල්ල මැතිතුමා කතා කරනවා. නාඩි 15ක්
තියෙනවා. කරු කතානායකතුමනි, යාත්‍යන්තර මුල් අරමුදලත් සමග අසංකරපු ගිවිසුම කරු ජනාධිපතිතුමා ඉදිරිපත් කරන අවස්ථාවේදී අපෙන් සහයෝගය ඉල්ලුවා. නමුත් අපි කොහොමද සහයෝගය දෙන්නේ මේ ගිවිසුම ගැන අපිත් එක්ක වචනයක් සාකච්ඡා කරුවේ? මට මතකයි එතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ජනාධිපතිත්වයට මුල් අවස්ථාවේම මම නැගිටලා කිව්වා මේ ගිවිසුම අපිට ලබා දෙන්න කියලා. නමුත් අපිට ලබා දුන්නේ නැහැ, සාකච්ඡාවක් වුණෙත් නැහැ. අඩු ගානේ පාර්ලිමේන්තු කමිටියකට හරි මේ ජාත්‍යන්තර මුල් අරමුදල සමග ඇති වෙච්ච කොන්දේසි ඉදිරිපත් කරන්න තිබ්බා. එහෙම කෙරුවෙත් නැහැ. ඉතින් අපිට අපේ ඒකකතාවයක් නැතිව ජාත්‍යන්තර මුල් අරමුදල සමග කටයුතු කළා පාර්ලිමේන්තුවට ඇවිල්ලා අපේ සහයෝගය ඉල්ලන එක ඇත්ත වශයෙන්ම අපිට ප්‍රශ්නයක්. මොකද අපිට සහයෝගය දෙන ජනතාව කියන්නේ මේ ජාත්‍යන්තර මුල් අරමුදලත් සමග ඇතිකරන ගිවිසුම් නිසා ජනතාවගේ ජන ජීවිතය විශාල වශයෙන් පීඩාවට පත් වෙලා තියෙනවා. බදු බර, විදුලි බිල, අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල, ඒ වගේම සුළු හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයන්ගේ පොලි ප්‍රශ්නේ හැම ශේෂයක්ම ඇත්ත වශයෙන්ම අද විශාල පීඩනයකට පත් වෙලා තියෙනවා. ඉතින් අපිට මේවට සහයෝගය දෙන්න අමාරුයි. කණගාටේ වුණත් කියන්න ඕනේ. අපිත් එක්ක සාකච්ඡා කෙරුවා නම් ඒකකතාවයේ අපිට යන්න තිබ්බා ජාත්‍යන්තර මුල් අරමුදලට. එතකොට දැන් ගරු කතානායකතුමනි, ජාත්‍යන්තර මුල් අරමුදලෙත් තාලය වෙනස් කළා, ටියුන් එක. මොකද සැප්තැම්බර් මාසේ ඔවුන් ආවම කිව්වා මේ ප්‍රතිසංස්කරණ කරන්න ජනවරමක් ගන්න ඕනේ කියලා. මං කියවන්නම් ඒක, ද ඉන්ටර්නැෂනල් මොනිටරි ෆන්ඩ් මිෂන් ටු ශ්‍රී ලංකා සෙඩ් ද කන්ට්‍රි නීඩ්ස් අ ගවර්න්මන්ට් දැට් ඇස් අ මැන්ඩේට් ටු කැරි අවුට් ද රිෆෝම්ස්. ජනවරමක් මේ සැප්තැම්බර් මාසේ ජාත්‍යන්තර මුල් අරමුදල කිව්වේ. මං අහනවා ජාත්‍යන්තර මුල් අරමුදලෙන් ජනවරමක් අරන්ද මේ කොන්දේ සිටි අපිට ඉදිරිපත් කරන්නේ? ඉට් ඉස් වෙරි ක්ලියර් දැට් ද IMF has changed its stance. When they came in September, they said to carry out the reforms, the government should have a people's mandate. September they said that. But have they told the government to seek a mandate? එහෙම දෙයක් වෙන්නේ නැහැ. මං අහනවා ඇයියේ කියලා. මෙහෙමත් කියනවා. Senior Mission Chief for Sri Lanka, Peter Brewer, told reporters in Colombo that the political environment matters because the reforms need to be carried out. From the IMF's perspective, our arrangements are with the people. Okay, no, ape ganuderu dinu janathawat ekka aanduwat ekka nemei kiyala. Etokota janathawagen ahanna nathuwa viparama karanna nathuwa mewa kriyaatmaka karanna ba. මං කල්ලුත් මේ ආදර්ශ කිව්වා 93 පොදු ජන එක්සත් පෙරමුණ රජය මැතිවරණයට යනකොට පැහැදිලිව කිව්වා බතු සභාගම් සියල්ලම විදේශීය කම්පැනි වලට දෙනවා කියලා මැතිවරණ ප්‍රකාශය දැම්මා 93-94. ඒකයි 94 බලයටපත් උනායින් පස්සේ කිසිම ප්‍රශ්නයක් නැතුව අක්‍ර ලක්ෂ 5ක් ඉඩම් සභාගම් 15කට බෙදලා වෘත්තීය සමිතියෙන් කිසිම ප්‍රශ්නයක් ඇතුව දෙන්න පුළුවන් උනේ. මං ගියසර පාර්ලිමේන්තුවේ කිව්වා. එතකොට මං අපි තමල් නැමැතුමාගෙන් අහනවා දැන් 69 ලක්ෂ ජනවරව තියෙනවනේ. 69 ලක්ෂ ජනවරේ මොකද්ද කිව්වේ? මේ රාජ්‍ය ආයතන ආරක්ෂා කරනවා කියලානේ තමල් නැමැතුමා. එහෙම නේද? උත්තර දෙන්න ප්ලීස්. යාළුකවණාරි උත්තර දෙන්න. යාළුකවණාරි උත්තර දෙන්න අපි. රාජ්‍ය ආයතන ආරක්ෂා කරනවා කියන තමයි. එතකොට ගෝඨාභය රාජපක්ෂගේ ජනවර වඩුවත් කරන්න බෑ. ඉතින් වර්තමාන ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ පත් වුණාට ඌට ජනබරක් නෑ. ඉතින් මම අහන්නේ කොහොමද මේව කරන්නේ? පොලිටිකල් ස්ටැබිලිටි. එතකොට ලාභ ලබන ආයතන ඔක්කොම විකුණන්න යනවා. ජනතාවගේ සහයෝගය නැතුව මේව කරන්න පුළුවන්ද කතානායකතුමා? තමිල්නාදුලා බිම්බෝම් එකට අත ගහන්නේ. මේක තේරුම් ගන්න. බිම්බෝම් එකට අත ගහන්නේ මෙහෙම ජනවරමක් නැතුව මේව කරන්න බෑ. ඒක කියනවා IMF එක කියනවා අපේ ගනු දිනු තියෙන ලංකාවේ මිනිස්සුත් එක්ක with the people of Sri Lanka. ඉතින් දැන් ජාත්‍යන්තර මුල් අරමුදලට යන්න කියලා අපි හැමදාම කිව්වා. අපි හැමදාම කිව්වා නමුත් රජය එක පිළිගත්තද? දැන් ආණ්ඩුවේ සභාව අය කියනවා දැන් ආණ්ඩුව දෙකට බෙදලා ගරු කතානායකතුමා බැසිල්ගේ කණ්ඩායම ජනාධිපතිතුමාගේ කණ්ඩායම බෙදලා තියෙන තවත් පැහැදිලි. සමහරු කියනවා දැන් බැසිල් රාජපක්ෂ මැතිතුමා තමයි IMF එකට යන්නේ කියලා. මාගාව තියෙනවා ගරු කතානායකතුමා මම ආපු ප්‍රශ්නයක්. මම ඇහුවා දෙසැම්බර් 10/2021 මම ලක්ෂ්මන් කිරියල් මම මේක තියෙනවා හැන්ඩ්සෑන්ඩ් එකේ. මම අහනවා බැසිල් ඇමැතුමාගේ එදා මුදල මේ පාර IMF යන්නේ නැද්ද ගරු ඇමැතුමා? බැසිල් ඇමැතුමා උත්තර දෙනවා නැහැ. අපිට යන්න ඕනේ නැහැ. මේ දෙසැම්බර් 10/2021 දෙසැම්බර් 10. ඉතින් අද ආණ්ඩුවේ චෝදනා දෙකක් තියෙනවා කරු කතානායකතුමා. එකක් රට බංගකොලොත් කිරීම. ඒකෙම ඉදෙන්න බෑනේ. තමුන්නාන්සලා තමයි රට බංගකොලොත් කරුවේ. ඒක බාර ගන්න ඕන. බංගකොලොත් කළා ජාත්‍යන්තර මුල් අරමුදල යෑම ප්‍රබාද කිරීම. අවුරුදු එකමාර ප්‍රබාද කෙරුවා. 2021 දෙසැම්බර් 10 කියනවා අපි යන්නේ නැහැ කියලා. ගරු කතානායකතුමා පුදුමා දන්නවද ශේෂ්ඨාධිකරණයේ නඩුවක් පෙරේදා තිබුණා. මේ රටේ සිවිල් සමාජයේ ක්‍රියාකාරී 3 දෙනෙක් දාලා තියෙන්නේ විත්තිකාරයෝ 5 දෙනෙක් ඉන්නවා. ඒකේ පළවෙනි තර්කය තමයි විත්තිකාරයෝ තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, මහින්ද රාජපක්ෂ මැතිතුමා, ඒ වගේම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා, අලි සම්ප්‍රි මැතිතුමා, මහා බැංකුව අධිපති ඩිවාඩ් කබ්‍රාල්, WD ලක්ෂ්මන් ආටිකල මැතු. ශේෂ්ඨාධිකරණයේ නඩුවක් දාලා තියෙනවා ප්‍රමාද වීම ගැන. ද ඩිලේ. මොකද අවුරුදු එකමාරකට කලින් ගියානම් මේ වගේ බරපතල කොන්දේසි අපේ රට ඉදිරිපත් වෙන්නේ නැහැ කරු කතාවට ඇතුළු. ප්‍රමාද වෙලා ගියේ හැම කොන්දේසි. ඉතින් ශේෂ්ඨාධිකරණයේ කියලා තියෙනවා කොටිදේ ජෙනරල්ට වාර්තාවක් දෙන්න කියලා. ඒ වාර්තාව ඉදිරිපත් උනේ මම ඊළඟ සැරේ කතා කරනකොට ඒ වාර්තාවේ කරුණු පෙන්නනවා. ඉතාමත් පැහැදිලි. රට බංකුලොත් කෙරුවේ පොහොට්ටුව. බංකුලොත් කළා ප්‍රමාද වෙලා ගියත් මේ ආණ්ඩුව. ඉතින් එම නිසා දැන් බලන්න මහා බැංකුව සෙන්ට්‍රල් බැංකේ දැන් ස්වාධීන කරන්න කියලා ජාත්‍යන්තර මුල් අරමුදල යෝජනාවක් දීලා තියෙනවා. හොඳයි ස්වාධීන කරොත් නරියර කුකුල බාර දුන්නා වගේ. ඔබතුමාට මතකද එදා මහා බැංකුවේ අධිපති ඇවිල්ලා කිව්වනේ ගිය අවුරුද්දේ මේ මාසේ 20 මිලියන් ඩොලර්ස් තමයි තියෙන්නේ කියලා බැංකුවේ. එදා 2019 7.8 බිලියන් අපි ඉතුරු කරලා ගියා. ඒක 20ට බයි එකක් කිව්වද අපිට? පාර්ලිමේන්තුවට දැනුම් දුන්නද? එදා අර සම්මන්ත්‍රණයේදී මං ආපු ප්‍රශ්නේ තමයි ගෙලිදරවුවට. ඒකට තරහා ගියා. ඒතරු දුරට ඇරිය. 7.8 බිලියන් ඩොලර්ස් 20 මිලියන් ඩොලර්ස් අද බසලා පාර්ලිමේන්තුවට වචනයක්වත් කිව්වේ නැහැ. ඉතින් මේකත් එක ස්වාධීන කරන දහරණි. රට මේ ඉවර කරයි. ඊයේ ශේෂ්ඨාධිකරණයේ එක විනිශ්චයකාරය කියලා තියෙනවා මේ නඩුව සාකච්ඡා කරනකොට ගරු අපලමෙතුමා මේ බිහි කරන්න යන්නේ රාක්ෂයෙක් කියලා. රකුසෙක් බිහි කරන්න යනවා කියලා කියල තියෙනවා. ඉතින් මම නම් හිතන්නේ ශේෂ්ඨාධිකරණයේ වගවීම තියෙන්න ඕන දෙයාපස් මේ කවුන්ට් වෙලදී ඒක පාර්ලිමේන්තුව. ශේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරය උන්ටත් වගවීමක් තියෙනවා account වෙලදී.
ඔඩර් ප්ලීස් රෝහිණී කුමාර විජයරත්න මෙතනින් මුල් ආසනයට එන්න.
බීර කුමාරද? ඊසිං නැත්.
හොඳයි.
බීර සුමනි.
ආ. බීර සුමනි වීරසිංහ මන්ත්‍රීතුමා පැමිණි.
ගොතම කතාව කරා.
ශේෂ්ඨාධිකරණය පවා ශේෂ්ඨාධිකරණ විනිශ්චයකරුවන් පවා පාර්ලිමේන්තුවට කියන්න ඕනේ. එම නිසා මහා බැංකුවට මේ වගේ ස්වාධීනත්වයක් දෙන්න බෑ. ගරු බූල්ලසුර රටට මන්ත්‍රීතුමනි. ඉතින් මට විශ්වාස කරනවා. බග් විශ්වාස කරනවා ශේෂ්ඨාධිකරණය කිසිම දවසක ඒ අය ඉල්ලන ස්වාධීනත්වය දෙන්නේ නැහැ. ඒකයි රහත් වගේ පැහැදිලි ඊයේ නඩුව සාකච්ඡා කරනකොට කර ප්‍රකාශ නිසා. ඉතින් ඇත්ත වශයෙන්ම දැන් මේ මහා බැංකුවේ ඉන්න අය ඔක්කොම හැම ආණ්ඩුවත් එක ඩීල් එකේ හිටියේ බොරුවක් නෙවෙයිනේ. බැඳුම් කර මහින්ද රාජපක්ෂ මහත්තයා කාලෙත් බැඳුම් කර වික්කා. යාපාලන ආණ්ඩුව කාලෙත් බැඳුම් කර වික්කා. ඔක්කොම ඩීල් එකේ හිටියේ. අනිත් එක ඔස්ට්‍රේලියාවේ තාරාපති කක් දෙන්නේ නැහැනේ ඩීල් එකේ හිටියේ නැත්තම් ජපල් ලැබෙත්තුවා. ඔස්ට්‍රේලියාවේ තාරාපති කක් දුන්නේ ඩීල් එකේ හිටිය නිසා. දැන් ඇවිල්ලා අහිංසක ලීලාවෙන් කතා කරන අනිත් එක ගරු මූලසාරණ මන්ත්‍රීතුමනි කොයි මහා බැංකුවද සංචිත වලින් නැහැ කියවන්නේ රිසර්ව් වලින් නැහැ කියවන්නේ මේ මහා බැංකුව සංචිත වලින් නැහැ කියුවා කොයි ලෝකෙ කිසිම සෙන්ට්‍රල් බැංක් එකක් සංචිත වලින් නැහැ කියවන්නේ පාර්ලිමේන්තුව දැනුම් දුන්නෙත් අපිට සංචිත වලින් නැහැ කියවන්න තියනවා කියලා ආණ්ඩුවේ උපදෙස් බොහොම කීකරුව පිළිපද නිසා තමයි අන්තිමට ඩොලර් මිලියන 20ට ගිය අවුරුදු මේ මාසේ මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ප්‍රකාශයක් කෙරුවේ. ඉතින් අපි කියන්නේ තමයි ඇමතුමා මේ තමුන්නාසලා ආණ්ඩුව බංගලොත් කෙරුවා. බංගලොත් වෙච්ච ආණ්ඩුවට මේ රට කොටගන්න බෑ. දැන් අලුත් ආණ්ඩුවක් රට ඕන. බලන්න ඩේලි මිලේ පත්තරේ සමීක්ෂණයක් තිබ්බා. දැන් කියනවනේ මේ ජනතාව කියනවා කියලා මේ ආර්ථික අර්බුදේ නිසා ඡන්ද තියන්න බෑ කියලා. හැබැයි ගරු ජනාධිපතිතුමාගේ මාමගේ පත්තරේ සමීක්ෂණයක් කරලා තිබ්බා 75% කියනවා ඡන්දයක් ඕනේ කියලා. 75% බලන්න ඩේලි මිලේ පත්තරේ පළමුදා. ඒ නිසා මේ රටේ ජනතාවට පිපාසයෙන් ඉන්නේ ඡන්දේ පාවිච්චි කරන්න. මොකද මේ ආණ්ඩුව කරපු වැරදි වලට විරුද්ධත්වයේ පාන්න අවස්ථාවක් නැහැ. ඒකයි ඔය අරගල වගේ දේවල් ඇති උනේ. ඡන්දයක් තිබ්බොත් ඔය අරගල කණ්ඩායම සියල්ලම ඡන්දේ ඉල්ලනවා. අපි ජනවරම් බලන්න පුළුවන්. මේ සියල් දෙනාටම විපක්ෂයේ සියල් දෙනාටම
ඔබතුමාට තව විනාඩි 2ක කාලයක්
අරගල කණ්ඩායම වලට අවස්ථාව ලැබෙනවා. තමන්ගේ විරුද්ධත්වයේ හෝ කැමැත්ත ප්‍රකාශ කරන්න. අන්න මේ නිසා ඇත්ත වශයෙන්ම ගරු මන්ත්‍රීතුමනි ආණ්ඩුව වැටුනේ පළවෙනි අයවැය 2019 පළවෙනි අයවැය තමුන්නාසෙලා අවුරුද්දකට බිලියන 600ක් නැති කරගත්තා. 600 බිලියන් සමහර කියනවා බිලියන 800ක් කියලා. ආණ්ඩුව වැටුනේ එතෙන්දී. මොකද යහපාල ආණ්ඩු කාලේ මට මතකයි මේ මේ වැට් එක ඉදිරිපත් කරනකොට අපිට ඒ කාලේ කිව්වේ ආර්ථික විශේෂඥයින් මේ ලොකු සභාගම් කරු මන්ත්‍රීතුමා මේ ලොකු සභාගම් ඇත්ත වශයෙන්ම ඇත්ත ආදායම ඉදිරිපත් කරන්නේ 125යි පෙන්වන්නේ. ඉතින් ඒගොල්ලෝ කිව්වා කොච්චර බදු මේ 125ට කොච්චර බදු ගැව්වත් මේ සභාගම් බංගලොත් වෙන්නේ නෑ. මොකද 175ක් හංගලා ඔබතුමා දන්නවද 125ට බදු ගහලා අපි අවුරුද්දකට බිලියන 600යි 800ක් අතර ගාණක් එකව කරගත්තා. අපිට ඕන තරම් සල්ලි තිබ්බා. ඊයේ මේ ස්වාධීන වෙච්ච මන්ත්‍රීවරයෙක් මාත් එක්ක කතා කර කර හිටියා. එතුමා පොදු වුණා මම අන්තිම අවුරුදු එකමාරේ ගරු මන්ත්‍රීතුමනි මිලියන 1000ක් දුන්න මහනුවර දිස්ත්‍රික්ක පාසලකට 1000 මිලියන. එච්චර සල්ලි තිබ්බා. තව මිලියන 500ක් හොන්ද වේ ආණ්ඩුව විසිරවන්න උනන. එච්චර සල්ලි තිබ්බා.
ඔතමයි
පළවෙනි ආයවැයෙන්ම ගරු මන්ත්‍රීතුමනි මේක නැති කරගත්තද? අපි නේ වේට කිරුවේ. මොකද මේ ලොකු සභාගම් කැම්පේන් එකට විශාල මුදලක් දුන්නා. එක සභාගමක් මම දන්නවා මම නම කියන්නේ බිලියන 1000ක් දුන්නා. ඒක තමයි දැන් ශගිරිල්ලා කර ගෙරහැලා කතා කරුවේ. බලයටපත් උනායි පස්සේ අපිට මේ බඳු සාඩු කර කියලා. ඉතින් අපි ඉල්ලීමක් කරනවා. මේක වැඩ කරන්නේ නැතුව ජනමතයක් විමසන්න. මොකක් හරි ජනමතයක්. මම කියන්නේ පාර්ලිමේන්තුව විසිරුවාරිල්ල කියලා. අඩු ගාඩි පළාත් පාලන මැතිවරණය හරි තියලා ජනමතයක් විමසන්න ඕනේ. එච්චරයි අපි කියන්නේ.
Please wind up.
එසේ කියමින් ඔබතුමාට ස්තුතියි. භගවත් සල්පේ.
අවසන්කදී. ගරු ජගත් විපක්ෂ නායකතුමා.
ගරු අග්‍රාමාත්‍යතුමාත් සිටින මොහොතේ මම එතුමාගෙන් අහන්න කැමති ප්‍රශ්නයක්. මේකට ඍජු උත්තරයක් ලබා දෙන්න. 2023 අයවැය වෙනුවෙන් අයවැය මැතිවරණය වෙනුවෙන් රුපියල් බිලියන 10ක් වෙන් කරා. දැන් ඔබතුමන්ලාට වගකීමක් තිබෙනවා 2023 අයවැය වෙනුවෙන් වෙන් කරපු බිලියන 10 මැතිවරණ කොමිසමට ලබා දීලා මැතිවරණේ ක්‍රියාත්මක කරන්න. ඒ කියන්නේ 2023 වියදම් වලින් 0.6 යටක් එක දවසක රාජ්‍ය වියදම. දැන් ගරු සභාපතිතුමනි මම මේ සභාකරුවෙට එන්නේ ඉස්සෙල්ලා සමායන සභාවකට ආපු හැටිය මේ පාර්ලිමේන්තු සැසිවාරේ පටන් ගන්න ඉස්සෙල්ලා මේ රජයේ මුද්‍රණාලේ නිලධාරිනුත් මේ ඇවිල්ලා හිටියා. මම ඒගොල්ලෝගෙන් ඇහුවා ඇයි ඕගොල්ලෝ මේ බැලට් පේපර්ස් print කරන්නේ නැත්තේ කියලා. ඒගොල්ලෝ කිව්වා අපි print කරන්න සූදානම් සල්ලි ටික දෙන්න කියලා. මේ ඉන්නේ නිලධාරේ. මේ බොරුවක් නෙමෙයි. මම කරුණාකරලා අගමැතිතුමාගෙන් අහනවා රජයේ මුද්‍රණාලයටත් මැතිවරණ කොමිසමටත් වෙන් කරපු මුදල් මොකද මේක ලබා නොදීම තුලින් ඔබතුමා කරන්නේ අපි සීළු දෙනාගේම වරප්‍රසාද කඩකිරීම. ඉන්ටරිම් ඕඩර් එකක් දීලා තියෙනවා රංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමාගේ ඉදිරිපත් වීම තුල ශ්‍රේෂ්ඨාධිකරණය. මුදල් ටික වෙන් කරනවද මුදල් ටික ලබා දෙනවද නැද්ද? Yes or no උත්තරයක් දෙන්න ගරු අගමැතිතුමනි.
මේ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විභාග කීපයක් පවතිනවා. ගරු විරුද්ධ පක්ෂ නායකතුමා සඳහන් කරමු මද්දුම් බණ්ඩාර මැතිතුමත් නඩු කීපයක් ඉදිරිපත් කරන ලංකාවේ ශ්‍රේෂ්ඨ අධිකරණයට බණ්ඩාගාරයේ ලේකම්තුමා විසින් කරුණු ඉදිරිපත් කරලා තිබෙනවා. මැතිවරණ කොමිසමත් කරුණු ඉදිරිපත් කරලා තිබෙනවා. ඉතින් අපි තීරණවල ක්‍රියාමාර්ග අනුව කටයුතු කරාවේ. මා කියන්නේ තිබෙනේ පමණයි අධිකරණයේ පවතින කරුණු ගැන මම සාකච්ඡා කරන්නේ. මැතිවරණ කොමිසම ඊයේ ප්‍රකාශයක් කළා තිබෙනවා. I have some patience. Point of order, I'm on my feet. Have some patience. You can talk after that for any number of hours. Please, if you ask the question, please have patience. Please have patience and courtesy of allowing me to reply. ඉතින් ඊට පස්සේ ඕන තරම් යන්න උසාවිය ආපහු. කීසරෙන් දැන් ගියාද? අපි නෙමෙයි උසාවි ගියේ. අපි උසාවි ගිහිල්ලා තියෙන්නේ තමුන්නාන්සේලා සහ මැතිවරණ කොමිසම උසාවියට ගිහිල්ලා පැමිණිල්ල කරලා තින්නේ ශ්‍රේෂ්ඨ අධිකරණය ගැන ලංකාවේ ඉහළතම අර්ථ නිරූපණය කළ හැකි අධිකරණය. ඉතින් ගරු සභාපතිතුමනි මේ පිළිබඳව ඊයේ මැතිවරණ කොමිසම ප්‍රකාශයක් කරලා තිබෙනවා. ඒ ප්‍රකාශයත් අවසානයක් නැති ප්‍රකාශයක්. ඉතින් ඒක තමයි මම අහන්නේ. ඒකද අවසානයක් නැති ප්‍රකාශයක්. මම අමාත්‍යවරු හැටියට ඒ අය කැඳවන්න බලාපොරොත්තු වෙනවා. දැන් මොකද ඒ අය මේ අවිනිශ්චිතව කටයුතු කිරීම ගැන එක පැත්තකින් අධිකරණයටම නැගිලි ගන්න බෑ. නමුත් කොමිෂම කැඳවුවාම කියනවා කොමිෂමට බලපෑමක් කරන්න කියලා මේ සභාවෙම ප්‍රකාශ කරා. මම මේ ඉතාම ඕනෑකමින් වගකීමෙන් ප්‍රකාශ කරන්නේ කොමිසමේ සියලු දෙනා ඉද මන්දන්නේ මම ඉදිරි දවස්වල ඉතා ඉක්මනින් කැනවල සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. නීති අනුව තමයි 19 වෙනිද ලංකාවේම පළාත් පාලන ආයතන විසුරුවා හැරියේ. ඉතින් ඒ නීති අනුව අපි කටයුතු කරගෙන යනවා. පළාත් පාලන ආයතන විසින් සිදුවිය යුතු සේවාව ඔබතුමාතිය සඳහන් කරා සභාවේදී මහජනයාට අවශ්‍ය සේවාව පත්වාගෙන යන්න. මූල්‍යමය තියෙන ගැටලු රටම මුණ දෙන ප්‍රශ්නයක්. ඉදිරි සතියේ මමත් ජනාධිපතිතුමාත් ඉතාම බරපතල ලෙස වගකීමෙන් කිව්වා අපි මුණ දෙනවා කොහොම හරි සෑම රාජ්‍ය සේවකෙක්ගේම වැටු දෙසරයක් ගෙවන්න තියෙනවා. අවුරුද්දෙන් පෙර පළමුව මේවා ඉටු කිරීමෙන් තමයි ඊළඟ කටයුතු යන අපේ ගොවි ජනතාවට ලබා දෙන්න තියෙන විශේෂ ගෙවීම් රාශියක් තියෙනවා. අපිට හොඳ අස්වන්නක් ලබා දුන්නා. ඉතින් ඒවා ගැනත් කල්පනා කරමින් මේ කටයුත්තේ අපි නිරත වෙනවා. කිසිම කෙනෙක්ගේ අයිතිවාසිකම් උදුරා ගන්නේ නැහැ.
ගරු රංජිත් මැද මණ්ඩාරමැතිතුමා.
ගරු මූලාසන වලට මන්ත්‍රීතුමනි, මෙතන පැහැදිලිව ශ්‍රේෂ්ඨ අධිකරණය තීන්දුවක් දීලා තියෙනවා මේකට මුදල් ලබලා දෙන්න කියලා. ඒ වගේම මුදල් ලේකම්තුමා මැතිවරණ කොමිසමට යවලා තියෙනවා මේ මුදල් ලබලා දෙනවා කියලා. මම දැනගන්න කැමති අගමැතිතුමාගෙන් කවද්ද මේ මුදල් ලබලා දෙන්න කටයුතු කරන්නේ? දැන් තමුන්නාසට IMF එකනුත් මුදල් ලැබිලා තියෙනවා. මේක බොහොම සුළු මුදලක්. සම්පූර්ණ අයවැයෙන් 100.06%. මා අගමැතිතුමාගෙන් අහන්න කැමති කවද්ද මේක ලබලා දෙන්නේ? ඔබතුමා ප්‍රශ්නේ වෙන පැත්තකට ගෙනියන්න ගියා. ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. ආ ඔබතුමා පැහැදිලිව කියන්න කවද්ද මේක ලබලා දෙන්නේ?
හරි පැහැදිලිව.
හා කවද්ද මේ මුදල් ලේකම්තුමා පැහැදිලිව කියලා තියෙනවා?
ගරු අගමැතිතුමා
උත්තරයක් දුන්නා. ඊට වඩා උත්තරයක් නැහැ. කොච්චර කෑ ගැහුවත් ප්‍රචාරයට කෑ ගහන්න කමන්නේ නැහැ. නමුත් ඊට වඩා උත්තරයක් නැහැ. ඒකයි දැනට තියෙන තත්ත්වය. ඔබතුමාලම අධිකරණයට ගියා. එක සැරයක් නෙමෙයි, දෙසරයක් නෙමෙයි, තුන් සැරයක්ම දැන් ගිහිල්ලා හිර වෙලා ඉන්නවා. මැයි මාසේ දෙවනි සතිය වෙනකන් එතන ඊළඟ නඩු දින ඒ ඔක්කොම ඔබතුමාලා කරේ. අපි අධිකරණයට ගියේ නැහැ කිසිම අවස්ථාවක. අධිකරණයට ගිහිල්ලා මේ ප්‍රශ්න විසඳ ගන්න හැදුවේ ඔබතුමාලා. ඒ නිසා අධිකරණයට අපි ගරු කරනවා. අධිකරණයට පුළුවන් ආකාරයට අපි පිළිතුරු බඳලා
තියෙනවා. දරු අගමැතිතුමා, මේකත් එක්ක වැදගත් කාරණයක් මම ඔබතුමාට මතු කරන්නේ. මේ දැන් ඔබතුමා මේ මැතිවරණය සංසාරේ වගේ. මේක කොයි කවද වෙනවද කියලා කවුරුත් තමුන්නාන්සලා අපිට කියන්නෙත් නැහැ. සංසාරේ වගේ මේක යනවා දැන්. දැන් මේ රටේ 3000කට වැඩි පිරිසක් ඉන්නවා රාජ්‍ය සේවකයෝ. මේ පඩිය නැතුව දැන් ඒ අය අපෙන් ආනවා මොකද්ද දැන් කරන්නේ? ඔබතුමාලා ඡන්දේ තියන්නෙත් නැහැ. ඒ මිනිසුන්ට පඩි වැඩ කරන්න යන්න දෙන්නෙත් නැහැ. පඩි ලැබෙන්නෙත් නැහැ. මම ආන්න කැමති කවද්ද මේ අයට මේ පඩිය දෙන්නේ කියලා. මොකද හේතුව මෙතන ඉන්නවා 3000කට වැඩි අපේක්ෂකව පිරිසක්. ඒ අය අපෙන් ආනවා අපිට මේ පඩිය දෙන්න එක්ක අපිට වැඩ කරන්න දෙන්න. ඔබතුමා තීරණයක් ගන්න මේ රාජ්‍ය පරිපාලන ඇමතුමා විදිහට. මම ඒකයි ඔබතුමා ඉල්ලන්නේ. මොකද්ද මේකට ගන්න තීරණය කියලා තරවා කරලා අපිට කියන්න.
රංජිත්
මද්දමඩාර ඇමතුමා.
මේ අගමැතිතුමනි, මේ ගැන සභාවේ ඊයේත් මගේ රාජ්‍යමැතිතුමා පිළිතුරක් දුන්නා. මැතුමා මොම සතුටේ ශ්‍රී ලංකාන් දා පක්ෂ විතර නෙවෙයි අපේ අපේක්ෂකත් ඉන්නවා රාජසේවකයෝ. අපේ අයත් ඉන්නවා විශාල ප්‍රමාණයක් නාම යෝජනා දීලා. නමුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හා අදාළ නීති අනුව මැතිවරණ කොමිසම කියලා තියෙනවා අපේක්ෂකයෙක්ට හිමි අයිති හා හිමි නැති අයිතිවාසිකම්. මේ ප්‍රශ්නය අපි විසඳාගත යුතුයි. මේ වේදනාව අපිට දැනෙනවා. මේ වේදනාව අඩුව ඉදිරිපත් වෙච්ච අය මේ අනුව ලබා දිය හැකි උපරිම සහයෝගය සහනය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ සුමානේ අවසාන වෙනකොට කොහොම හරි අප්‍රේල් මුලට වැටුප් දෙකක් අපි ගෙවන්න තියෙනවා. හා විශ්‍රාමිකයන්ට තවත් විශාල වශයෙන් ගෙවිය යුතු මුදලක් ගෙවිය
යුතුයි.
ප්‍රමුඛත්වය දීලා තියෙනවා. කොහොම හරි ලැබුණු ආධාර වලින් හරි කොටසක් මගින් මේ වැටුප් ගෙවනවා.
අපි බොහොම මේකෙන් අහන්නේ 3000 ගැන. මේගොල්ලේ හිතාන හිතියේ මාර්තු 9 වෙනිදා ඡන්දේ තියෙනවා. එදා වෙනකන් තමයි ඒගොල්ලන් නිවාඩුව. அப்போ இல்லா சிறுவா அவருத்தட்ட இசல மிகுலாண்ட அவருது கண்ண தோணு அவருதர் இசல மார்த்து நவ்வெந்தாயம் பாசி சியலு வெட்டுப்ப மிகுலாண்ட இவன் கட்டி உதுக்கிறான் அப்போ இல்லா
சிறுவோம்
ගරු ස්ථිති මුලාසනාර මන්ත්‍රීව ගරු අග්‍රාමාත්‍යතුමනි අග්‍රාමාත්‍යතුමනි ඔබතුමා සඳහන් කළ පරිදි ආණ්ඩුකම ව්‍යවස්ථාවෙන් සහතික කරලා තියෙන එක පිළි අරගෙන තියෙනවා ආයතන සංග්‍රහයෙන් මේ මැතිවරණයට අපේක්ෂකත්වයේ දීලා තියෙන සියලුම දෙනා ආණ්ඩුකම ව්‍යවස්ථාවේ විධිවිධාන හා ආයතන සංග්‍රහයේ විධිවිධාන අනුව දේශපාලන අයිතිවාසිකම් හිමි රාජ්‍ය සේවකයන් එතකොට ඒගොල්ලන්ට පෙබරවාරි මාර්තු මාස දෙකේම වැටුප් හම්බුනේ නැහැ ඊට අමතරව ඒගොල්ලන්ගේ ණයවාරික ලීසින් සහ අනිකුත් සියලුම දේවල් අය කරගන්න ඒ ආයතන වලින් කටයුතු කරමින් ඉන්නවා මේ 3000කට අදාළ සියලු දෙනා මේ වෙනකොට ඒගොල්ලන්ගේ ක්‍රිබ් එක අවුට් ගිහිල්ලා අසාදු ලේකන ගත කරපු තත්ත්වයට පත් වෙලා තිබෙනවා ඉතින් අර කියන ආයතන සංග්‍රහයේ රෙගුලාසිය අනුව මේ අයට වැටුපක් ගෙවලා නැවත මැතිවරණය පැවැත්වුණාට පස්සේ සෙටල්මන්ට් එකකට ගිහිල්ලා අතිරික්තයක් හරි ඌනතාවයක් හරි තියෙනවා නම් අය කරගැනීමේ කොන්දේසිය මත වැටුප් ගෙවන්න ඕන
ආදර්ශ
තියෙනවා ගරු මූලාසනාරුණ මන්ත්‍රීතුමනි අපි කරුණා කරලා ඉල්ලා සිටිනවා ඔබතුමා අතේ තමයි මේක තියෙන්නේ මේක කැබිනට් පේපර් එකක් දාලා කරන්න පුළුවන් වැඩක් ගරු අග්‍රාමාත්‍යතුමනි ඒ නිසා සානුකම්පිත අවධානය යොමු කරන්න 3000ක පවුල් වල දැන් ඉස්කෝල අද අවසාන වෙනවා වාරේ මේ වාරේ ඊළඟට පෝසල් පාසල් පොත් ටික බෑග් ටික සපත්තු සෙරෙප්පු පෑම් පැන්සල් ටික අරන් දෙන්න
තියෙනවා
ඊළඟට සිංහල අවුරුද්ද එනවා වැඩිහිටියන්ට ගන්න ඕනි බෙහෙත් ටික අරගන්න දෙන්න විදිහක් නැතුව මේ අය අන්ත අසරණ තත්ත්වයට පත් වෙලා තිනවා මේ මැතිවරණ දාහන් ඇදිල්ලේ හුටපටේ හින්දා ඒ නිසා අගමැතිතුමා විදියට රාජ්‍ය පරිපාලන අමැතිතුමා විදියට ඔබතුමා කැබිනට් පේපර් එකක් දැම්මොත් මේක ගෙවන්න පුළුවන් මේ දෙකම ව්‍යවස්ථානුකූල නීත්‍යානුකූල
ගෙවීම
මම පෙන්වා දෙන්න කැමති
විපක්ෂ නායකතුමා කලින් අවස්ථාව ඉල්ලුවා කෙටියෙන් අවසන් කරන්න විපක්ෂ නායකතුමා
ගරු අග්‍රාමාත්‍යතුමනි බොහොම පැහැදිලි උත්තරයක් දෙන්න සරලව ඡන්දය පැවැත්වෙන දිනය මාර්තු 9 වුණා එක වෙලාවක් ඊට පස්සේ අප්‍රේල් 25 වුණා ඔබතුමා කියනවා මැතිවරණ කොමිසම පිටු උඩ දානවා මේකේ වගකීම මැතිවරණ කොමිසම නෙවෙයි ඔබතුමන්ලගේ පිටු උඩයි මේ වගකීම පැටවෙන්නේ මැතිවරණය පවත්වන්නට අවශ්‍ය 0.68 2023 ප්‍රතිපාදනය ලබා දෙනවද නැද්ද ඒකට කරුණාකරලා ඍජු පිළිතුරක් ලබා දෙන්න. ඒ වගේම නැන්නේ පොඩ්ඩේ ඉන්න. ශ්‍රේෂ්ඨාධිකරණයේ ලබා දුන්නා ඉන්ටරිම් ඕඩර් එකක්. ශ්‍රේෂ්ඨාධිකරණයේ ලබා දුන්නු ඉන්ටරිම් ඕඩර් එක ක්‍රියාත්මක කරන්නට රජයේ සහයෝගය ලැබෙනවද නැද්ද? එහෙම නැතුව වරප්‍රසාද ප්‍රශ්න ඉදිරිපත් කරලා මේ රටේ අධිකරණයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන්ව වරප්‍රසාද කමිටුවට ගෙනල්ලා ඒ අයට ඒ අයගේ චරිතය ඝාතනය කරන උත්සාහයක ඔබතුමාලා නියැලෙනවා ඔබතුමා දන්නවද ඔබතුමා ළඟ සේවය කරපු අර හපුහින්න මහත්තයා 39 වසරක රාජ්‍ය සේවාව දැන් 39කටම ගිහිල්ලා තියෙනවා දැන් එතුමා ඔබතුමා යවලා තියෙනවා ජනාධිපති ලේකම් කාර්යාලයට ඉතාමත්ම අසාධාරණ ක්‍රියාවක් ඒ වගේම රාජ්‍ය සේවකයෝ විශාල ප්‍රමාණයක් මේ මැතිවරණ ඉදිරිපත් වෙලා
තියෙනවා
අර ගරු මන්ත්‍රීතුමාලා කිව්ව ආකාරයට ඒ අයගේ වැටුප් දීමනා එලෙසම ලබා දෙන්නට කටයුතු කරන්නේ නැත්තේ ඇයි ඇයි මේ අසාධාරණේ කරන්නේ ඇයි මේ ඡන්දේ ක්‍රියාත්මක කරන්න මුදල් ලබා
නොදෙන්නේ ගරු අනුකමා දිසානායක මැතිතුමා
ගරු සංවිධායකතුමා පොඩ්ඩ
අනුකමා
ගරු තියෙනවා එකක් තමයි මැතිවරණ පැවැත්වීම එතකොට නමුත් මැතිවරණ පවත්වීම සඳහා ආණ්ඩු විසින් බාධා කරන නිසා තමයි ශ්‍රේෂ්ඨාධිකරණය යන්න උනේ. එහෙම නැත්නම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුවත් මැතිවරණ පනත අනුවත් ක්‍රියාමාර්ග ගියා නම් මාර්තු මාසේ 9 ඡන්ද තියෙනවා. නමුත් ව්‍යවස්ථාවත් උල්ලංඝනය කරමින් පනතත් උල්ලංඝනය කරමින් විධායක හිතුවක් කාර්ය ලෙස ඡන්ද කඩාකප්පල් කරනවා. අධිකරණයට යන්න සිද්ධ වෙන්නේ ගරු සභාපතිතුමනි ජනාධිපතිවරයා විසින් ඡන්ද කඩාකප්පල් කිරීමට විරුද්ධව එහෙම නැතුව ඡන්දේ පැවැත්වීම අධිකරණ කාර්යභාරයක් නෙවෙයි ඡන්දේ පැවැත්වීම මැතිවරණ කොමිසමේ කාර්යභාරයයි මැතිවරණ කොමිසම කාර්යභාරය නිසි පරිදි ඉටු කිරීම සඳහා විධායක බාධා කරන නිසා තමයි සිදු වී තිබෙන්නේ අධිකරණයට ගිහිලා සහනය පතන්න එහෙම නැත්නම් මේ අධිකරණයේ ප්‍රශ්නයක් නෙවෙයි මේක ආණ්ඩු විසින් මැතිවරණ කොමිසමට ඇති කරන ලද බාධාව ඒක තමයි පළවෙනි ප්‍රශ්නේ ඒ නිසා ආණ්ඩුව මේ මැතිවරණ පැවැත්වීම සඳහා කරන බාධාවන් ඉවත් කරොත් ඡන්දේ තියන්න පුළුවන් උත්තරේ තියෙන්නේ දෙවනි කරුණ ගරු මන්ත්‍රීතුමනි දැන් මාර්තු ජනවාරි මාසයේ මේ 21 වෙනිදා මේ නාම යෝජනා දෙන්නේ රාජ්‍ය සේවකයන් මාර්තු මාසයේ 9 වෙනිදා ඡන්දේ පැවැත්වුවට පස්සේ උන්ට මාසෙකමාරකට විතර කාලයක් තමයි වැටුප් අහිමි වෙන්නේ කියලා. නමුත් දැන් මාස 3කට වඩා වැඩි කාලයක් අප්‍රේල් 25ක්. නමුත් දැන් තියෙන තත්ත්වය අනුගතව අප්‍රේල් 25 ඡන්දේ තියෙනවද කියලා පැහැදිලිත් නැහැ. නිසා තව කාලයක් මේ රාජ්‍ය සේවකයන්ට වැටුප් නැතුව ඉන්න ප්‍රශ්න දෙකකට පැන නගිනවා. එකක් ඔවුන්ගේ වැටුප් පිළිබඳ ප්‍රශ්න දෙක සමහර ගුරුවරුන් ගරු මන්ත්‍රීතුමනි ඒ විෂයන් ආවරණය කිරීම සඳහා පාසලට යන්න නැහැ. පාසල් වල කාලයක් සමහරට උගන්වන්න නැහැ. මා දන්නවා සමහර උසස් පෙළ කරන ගුරුවරු ඉන්නවා. නමුත් ඔවුන් පාසලට යන්නේ තත්ත්වයක් නැති විදිහ. ඒ නිසා මේ රාජ්‍ය සේවකයන්ගේ ප්‍රශ්නය වහාම විසඳීම සඳහා මා දන්නවා මැතිවරණ කොමිසම විසින් ගරු ඇමතුමාට නිර්දේශයක් ලැබලා තිබෙනවා. මා දන්නා පරිදි මැතිවරණ කොමිසම අගමැතිතුමාට ඒ අමාල අදාළ අමාත්‍යවරයා ලෙස දැනුම් දීමක් කරලා තිබුණා. අඩුම තරමේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කොට මේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ප්‍රශ්නේ මූලික වශයෙන් විසඳන්න කියලා. ඒ වගේම ඒ ඔක්කොම විසඳනවා ඡන්දේ හරියට තිබ්බොත් ගරු මන්ත්‍රීතුමනි. ඒ පිළිබඳව අවධානය යොමු කරන්න කියලා ආණ්ඩුව මම ඉල්ලනවා.
ගරු සංවිධායකතුමා.
ගරු මූලාසන මන්ත්‍රීතුමනි, දැන් මේ ප්‍රශ්නේ දිගින් දිගටම ඊයේත් අහනවා, පෙරේදාත් අහනවා, මේකට අද අගමැතිතුමා පැහැදිලි පිළිතුරකුත් දුන්නා. අපි කිසිම අවස්ථාවක ආණ්ඩුවක් හැටියට මේ මැතිවරණය කල් දාන්න කටයුතු කරලා නැහැ. භාණ්ඩාගාරයේ ලේකම්ගෙන් මේ කාරණාවට උත්තරක් දීලා තියෙනවා. මේක විසඳගත යුතු දෙයක්. අපි ඡන්දිතියදී අපේ කණ්ඩායමේ තින්න තරඟ කරන අය මෙතුමල්ල හැමදාම ගිරව් වගේ ඇවිල්ලා එකම දෙයක් කියනවා. ඔබතුමල්ල ඉල්ලපු ඉඳ අත සාකච්ඡාවේ දුන්නේ IMF එක ගැන. ඒක ගැන කතා කරන්න මන්ත්‍රීවරු මෙතන බලන් ඉන්නකොට ඔබතුමල්ල ඒක මග අරින්න වෙනත් දේවල් මේක අදිනවා. ඉතින් මම මුලින් ඉඳන් ඉතින් ඔබතුමා මුලින් ඉඳන් ඉතින් මම දැන් ආවත් ඔබතුමා හැමදාම ගිරවාගේ කියවනවනේ. ඔබතුමා විපක්ෂ නායකයා හැටියට වගකීමකින් කටයුතු කරන්නකො. මොකද්ද මේ විහිළුව? රට විනාසන්න එපා. අර ඔබතුමාලගේ එක ගැලවි ගැලවි යන්නේ ඒකයි අර අනිත් පැත්තට.
අවසන් කරන්න ගරුවන්ත